අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ 133 වෙනි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාවයි එළඹිලා තියෙන්නේ ශීලූම දෙනා ධර්ම දේශනාව සඳහා tempat වෙමු tempat වෙලා සාදු කාර්යය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ ච ධම්මා පහතබ්බා ච තණ්හා කායාති තී ගරු කටයුතු අපේ ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වැඩමුළුවටත් පසුගිය වැඩමුළු 27ක විතර මං හිතන්නේ ඉස්සරහින් තියාගත්ත දසුත්තර සූත්‍රයමයි ඉදිරියෙන් තියාගන්නේ නමුත් ඒක මාතෘකාව නෙවෙයි ඒ සූත්‍රය දීඝනිකාය කියන පොතේ සංග්‍රහ වෙලා තියෙන අන්තිම සූත්‍රය ඒක දිග සූත්‍ර ඒකෙන් ඡායකට දීඝනිකාය කියලා සඳහන් කරන්නේ ඒ සූත්‍රයේ සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ විසින් විශේෂයෙන්ම ශාසනිකයේදී ගත කරන පිරිසක් දත යුතු කාරණා 10න් સમાપ્ત වෙන විදියට ගොනු කරලා තියෙනවා. එකේව 10යි, දෙකේව 10යි, තුනේව 10යි හැදීරට පොඩි ළමේ චක්‍රේ කටපාඩම් කරනවා වගේ. ඉතින් අපි මේ වෙනකොට 5 පොත ඉවර කරලා තියෙනවා. දැන් මේ 6 පොතේ කතමේ ච ධම්මා පහතබ්බා තමන්ගේ සබ්‍රහ්මචාරින් වහන්සේලා එමුණත් එකට බණ භාවනා කරන අනික් සංඝයා වහන්සේෙන් අහනවා මුලින් ශාසනයක උරදී ලයදී කටයුතු කරන යෙදී සැදී පහදී කටයුතු කරන යෝගාවචරයක් විසින් ප්‍රහාණ කළ යුතු හයක් තියෙනවා ඒව මොනවද කියලා. ඉතින් එතකොට අපි ඒ දසුත්තර සූත්‍රයේ හැටියට ප්‍රහාණ කළ යුතු එකක් කියනවනම් අපි ඉතින් තණ්හා කියලා කියනවා. ප්‍රහාණ කළ යුතු දෙකක් කියනවනම් තණ්හාව අවිද්‍යාව කියලා කියනවා. ප්‍රහාණ කළ යුතු තුනක්, හතරක්, පහක්, හයක් කියලා ඒව නිකන් ප්‍රශ්න ඇහිීමේ කුසලතා කියන්න පුළුවන්. මෙතනදී අහන්නේ ප්‍රහාණ කළ යුතු හය. එතකොට අර තණ්හාව කියලා අපි නැත්තම් සර්වචන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍ය වශයෙන් පෙන්නපු එක මිටි කරලා තිබුණු අතක් දිගෑරලා පෙන්නනවා වගේ ඒ තණ්හාව 6කට කඩලා පෙන්නනවා. ඉතින් මේ 6කට කඩලා පෙන්නනකොට ඒකේ ප්‍රායෝගිකව ලොකු අර්ථයක් තියෙනවා. ඒක ගන්නව ගුලියට තියෙනකොට අපි බය වෙනවා මේකට. වින් කරලා බලනකොට පේනවා මේ කෑල්ල කඩන්න පුළුවන් කියලා. කෑල්ල කඩනකොට අන්තිමට ප්‍රධාන එක දුර්වල වෙන්න පටන් ගන්නවා. මේක තමයි මේ සුත්තමය වාසයෙන් යාව මොනාරදයක් විස්තර කරලා දැනගත්තට පස්සේ අර ගෙඩිය පිටින් එනකොට තියෙන බය සුත්‍රමේ වශයෙන් බනහනකොට ඒක ටික හපල කරනවා වගේ අඩු කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ සුත්‍රමේ ඥානය අවශ්‍යයි. ඉතින් ඒක නිසා අපි මේ වගේ පූර්ණ කාලීනව නේවාසිකව භාවනා වැඩමුළුවක ඉඳලා ඉන්න වෙලාවේ ආයුධ උපකරණ කට්ටරයක් දෙනවා වගේ සර්වජන් වහන්සේ අපට දීලා තියෙන මේ දේවල් විභජනය කරලා කඩලා බිඳලා එක එකට එක එක සැරේ පහර දීමේ සමස්තයටම පහර දෙන්න පුළුවන් ක්‍රමයක් අපිට උගන්වනවා. ඉතින් මේ සර්වජන් වහන්සේ දේශනා කරපු දේවල් ටික තමයි ශාරිපුත්‍ර ස්වාමීන් දැනගෙන තමන් වහන්සේ සර්වජන්සිට කලින් පිරිනුවම් පානවා. ඒ වගේම මෙච්චර ගොනුවක් හිතේ තියාගෙන තරම් එක්කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. අපිට දරුවෝ ගැන බලන්න තියෙනවා, ගෙදර දොර ගැන බලන්න තියෙනවා, ආර්ථිකය ගැන බලන්න තියෙනවා. එහෙම කෙනෙකුට කිව්වොත් එහෙම මේ ටික මතක තියාගන්න කියලා ඒක වෙන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වුණා මේ ගිහිගේ අතහැරපු එහෙම නැත්නම් පැවිද්දටපත් වෙච්ච පූර්ණ කායින භාවනා කරන අයට මතක තබා ගැනීම මේ පහසුව පිණිස ප්‍රස්ථාරගත කරලා තියෙනවා. ගොනු කරලා තියෙනවා. ඒ නිසා මේකට ඥාන ප්‍රස්ථාන කියලා සඳහන් කරනවා. මේක දැනුම නෙවෙයි, දැනුම ගොනු කිරීමක්. මේක සුවිශේෂ ඥානයක්. ඒකට මේ දැනුමක්වත් නැති කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. ගුණයක් නැති මනසට කොහොමඩක්වත් කරන්න බෑ. දැනුමත් ගුණවත් දෙකම තියෙද්දි සාරිපුත්‍ර ස්වාමීන් විතර කරන්න බෑ. ඉතින් ඒ නිසා සර්වජන් වහන්සේ සාරිපුත්‍ර මහා ස්වාමීන් වහන්සේට ධර්මසේනාධිපති කියන නම දුන්නා. උන්වහන්සේ අපවත් වෙන්න ඉස්සෙල්ලා උත්සාහ දෙකක් කරලා තියෙනවා. පොඩි උත්සාහ නෙමෙයි, දැන් කාලේ තියෙන PhD වලට වැඩිය දැනුම පිළිබඳව උත්සාහ දෙකක්. පළවෙනි උත්සාහය තමයි සංගීති සූත්‍රය, දෙක තමයි මේ දසුත්තර සූත්‍රය. ඒකේ සර්වඥාන්සේ දේශනා කරපු ඔක්කොම හරියට වැලි ටිකක් කරන හලලා මේක බොරළු, මේක තුනී වැල්, ගොරෝසු වැල්, මේක තුනී වැල්, මේක සියුම් වැල් කියලා වෙන් කරලා පෙන්නනා වගේ ගරලා පෙරලා ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මම හිතනවා පළවෙනි ධර්ම සංගායනාවේදී මහරතන් වහන්සේලා 500ක් නමක් එකතු වෙලා අර සාරිපුත්‍ර සාංශ එකතු කරපු සැකිල්ල තමයි දිගින් දිගට දිගින් දිගට අද වෙනකන් ත්‍රිපිටකයේ වශයෙන්, ථේරවාදයේ වශයෙන්, සූත්‍ර පිටක ධම්ම විනය වශයෙන් දිගට දිගට යන්නේ. ඉතින් මේ දසුත්‍ර සූත්‍රයේ අතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සුතමේ ඥාණයට කරපු ලොකු අනුග්‍රහයක්. ඒ අනුග්‍රහය අපි මේ වෙලාවේදී අපේ වැඩමුළුවට සුතානුග්‍රහිතේ වශයෙන්, කියන්නේ ඇසුවිරු ඥාන නැත්නම් බණ කියලා අපි කියන්නේ, එහෙම නැත්නම් බෞසුත භාවය කියලා කියන්නේ, අපි පොතේ දැනුම කියලා කියන්නේ, අන්නේ පොතේ දැනුම වෙනුවෙන් අපි තෝරගත්තා. ඉතින් ඒක සරුවචන් වහන්සේ විසින් අනුමත දෙයක්. මේ විදිහේ පූර්ණ කාලීන භාවනා කරන නැත්නම් පැවිද්දකටපත් වෙච්ච කෙනෙක් නිතරම අහන්න ඕන ශ්‍රාවකෙක් කියලා අපි හඳුන්වන්නේ. ඒ ශ්‍රාවක භාවයේ සඳහා අපිට ආන්න පුළුවන් ඇත්තටම කෙලින්ම සරුවචන් වහන්සේට අහුන්කම් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ශ්‍රාවක භාසිත කියලා ත්‍රිපිටකයේ තියෙන කොටස් වලට අහුන්කම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඒ ත්‍රිපිටකයේ සහ ශ්‍රාවක භාසිත වලට දීලා තියෙන අටුවාවන් අර්ථ කථා ඒවට අහුන්කම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ටීකා අනුටීකා ටිප්පණි වශයෙන් දිගින් දිගට දිගින් දිගට යනවා. ඉතින් මේ බුද්ධ භාසිතයට සහ ශ්‍රාවක භාසිතයට අහුන්කම් දීම මේ මෑත ඉතිහාසයේ ලංකාවේ ඉතාමත්ම සෝචනීය විදිහට ඉවත් වෙලා තියෙනවා. අපි ඔය නිදහස ලබන කාලේ විතර වෙනකොට මම කවදාකවත් කිසිම කෙනෙක් මේ පොත දිගහැරලා බලලා නැහැ. ඒ තරමටම මේවා පැත්තකට දාලා අටුවාවක් නෙවෙයි ටීකාවක් නෙවෙයි ඔය ජාතක කතා පොතයි එහෙම නැත්නම් ධම්මපදයේ පොත වගේ විතරයි බණකටවත් අරන් තියෙන්නේ. ඒ එදා මිදාතුර මේ ගතවිච්ච අවුරුදු 60 විශේෂ බුද්ධ ජයන්තියෙන් පස්සේ විශේෂ ප්‍රවණතාවයක් අද තියෙනවා සංඝයා වහන්සේලා බණට කෙලිම ਸਰුවත්න භාෂිතේ ගන්න. ඒ නිසා අද ලංකාවේ ඉන්න ගිහියන්ගෙත් විශාල දැනුමක් තියෙනවා ධර්මයේ පිළිබඳව, සූත්‍ර පිළිබඳව. මුති ඒක මේ සුතයමය ඥාණයට අපි ලෝකෙට පෙන්වන විශේෂ උරතලයක්, දක්ෂකමක්. ඒකෙදි පැහැදිලිවම කියන්න පුළුවන් බුරුමේසියම ලංකාව කියන රටවල් තුනේ වැඩිම කුසලතාවය තියෙන ලංකාවේ. ලංකාවේ අය තමයි සූත්‍ර පිටක පිළිබඳව මේ තරම් දක්ෂ විවරණ කරන්න පුළුවන් දක්ෂම හාමුදුරුවෝ ඉන්නේ. ඒ නිසා සූත්‍ර පිටකයේදී මේ දක්කන ශිල්ප නිසා ඒ තායි බුරුම සම්ප්‍රදායන් බුරුමේට බයගතියක්, ලංකාවට බයගතියක් දක්වනවා. ඒ බුරුමේ රට තමා විසින්ම කියා ගන්නවා අපි දක්ෂ විනේට කියලා. බුරුම තායි රට සියන් රට බුරුම රට කියා ගන්නවා අපි දක්ෂ අභිධර්මයට කියලා. ලංකාව කියාගන්නේ අපි දක්ෂ සූත්‍ර පිටකයට කියලා. ඒකට හේතුව මොකද? ඒක විචක්ෂණව බෙදලා වෙන් කරන්න පුළුවන් ශක්තියක් බුද්ධජානනාසේ පස්සේ විශේෂම අටුව යුගයේදී ලංකාවේ තිබිලා තියෙනවා. එතකොට තම්බිල මක්කම යනවා වගේ හැම රටකම බෞද්ධය ඇවිල්ලා තියෙන ලංකාවට තමයි තරම්ම තාමත්ම දක්ෂව මේක වෙන් කරලා විස්තර කර දීමේ හැකියාවක් තිබිලා තියෙනවා. මතී අද වෙනකන් ඒ ගතිය තියෙනවා. ඉතින් මෙව වැටෙන්නේ අනුව සුතමය අනුග්‍රහිතක් විදිහට සුතමේ ප්‍රඥාවට බහුසුත භාවයට. ඉතින් භාවනාක විදිහ ගත කරන එකනා තමන්ගේ මේ හැදෙන වැඩෙන හිතට මේ විදිහට සුත වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. ඒක වැවෙන භෝගයකට වතුරක් කරනා වගේ කියලා කියනවා. ඒ වගේම තමයි ශ්‍රද්ධාවෙන් සීලයෙන් අනුග්‍රහ කරන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි නන්නත්තර జాතියක් වෙනවා. වල්සත්තු වගේ වෙනවා. ඒ නිසා අපි කාලසටහන කරු කරන්න ඕනේ. නීති පද්ධතියට කරු කරන්න ඕනේ. ශික්ෂා පද්ධතියට කරු කරන්න ඕනේ. අපි ඔක්කොම එක බැම්මකට බැඳිච්ච පිරිසක් වෙනවා. ඒකට අපි කියනවා සීල අනුග්‍රහිතය කියලා. එක එකනත් අනුග්‍රහ කරන්න ඕනේ. සමස්තයක් වශයෙන්ම අපි කියන්න ඕනේ නිස්සන්නවන භාවනා වැඩමිරුවක මෙන්න මේ ටික තමයි නීති පද්ධතිය කියන්නේ. ඉතින් හැම කෙනාම මේකට යටත් වෙන්නේ නැතුව එලහරක උඩට අදිනවා මීහරක මඩට අදිනවා වගේ එහාට මෙහාට අදින ගත්තොත් අපිට කවදාවත් බණක් භාවනාවක් කරන්න හම්බ වෙන්නේ නැහැ. මේකෙම රණ්ඩු වලට ගත කාලය ගත වෙනවා. ඒ නිසා අපි එහෙම වෙන්නේ නැති වෙන්න විශේෂ නීති පද්ධතිය හදලා තියෙනවා. ඊට පස්සේ මේ වගේ විශේෂ ධර්ම කොටස් ඉදිරිපත් කරනවා. සුත්තමේ ඥානෙ වර්ධනය කරගන්න ඊට පස්සේ සුවිශේෂ විදිහට ධර්ම සාකච්ඡා සකස් කරලා තියෙනවා. මේ ප්‍රශ්න විතරයි අපි සාකච්ඡා කරන්න කියලා. ඒකට අපි කියනවා සාකච්ඡා අනුගහිතය කියලා. ඉතින් ඒ තුනෙන්ම මේ වැඩමුළු වල ගුණයක් එහෙම නැත්නම් ප්‍රගමණයක් දියුණුවක් පෙන්වනවා. ඒක හැම කෙනාම තේරුම් අරගන්න ඕනේ. අපිට මේ ලෝකයේ තියෙන ඔක්කොම ධර්ම ඉගෙන ගන්න ඕ, ලෝකයේ තියෙන සේරම සීල ඉගෙන ගන්න ඕ, ලෝකයේ තියෙන ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරන්න බෑ මෙතන. අපි සාකච්ඡා කරන බොහෝම පටු තීරයකට අපි දන්න ටික ඒ සඳහායි මේ ධර්ම කොටස ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒ ටිකට අපි සතුටු වෙලා මේ ඉදිරියට යන්න ගියොත් අපිට බලාපොරොත්තු වෙන සමත අනුගහිත විපස්සනා අනුගහිත වෙයි. එහෙනම් මේ ලෝකේ තියෙන ඔක්කොම කොටස් මේකට ගෙනල්ලා බුද්ධ සාසනයට අදාළ ඔක්කොම අපිට මෙතන විසඳන්න බෑ. දොඩංගොඩ බදාගත්තා වගේ ගියාට හරියන්නේ නෑ. අපිට අහුවෙච්ච ටික අල්ලන එකයි තියෙන්නේ. ඉතින් ඒක උගව දෙනකොට තේරෙන්නේ නෑ. උගව දෙනකොට තේරෙන්නේ නෑ මේ කඩේට આવොත් මේ කඩේ දෙන කෑම කාපන් කියලා. අර හිමෙන් ගේන කෑම ගෙනල්ලත් කනවා. ඒකල මේහානෝ අර කෑම නැද්ද මේ කෑම නැද්ද කියලා. ඉතින් මං කියනවා මේ දේශන වලට අහුන්කන් දෙන්න මූලික උපදේශ නැවත නැවත ශීපත් කරවන්න. ඒ වගේම ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. එතකොට ටික දවසකින් අපි එකම පවුලක වගේ එක ඔරුවකට බෝට්ටුවකට ගොඩ වෙච්ච කෙනෙක් කට්ටියක් වගේ නාවික පිරිසක් වගේ එකතු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා මේ දසුත්තර සූත්‍රය ඉදිරිපත් කරනවා. හැබැයි මේ සූත්‍ර තියෙන ඔක්කොම ටික ඉවර වෙනකොට අපි නොදැනුවත්වම සර්වඥාන්සේ දේශනා කරන්න හිටපු 45 අවුරුද්දක් තුල කරන ද බුද්ධ කෘත්‍ය ඉවර වෙලා තියෙන්නේ. ටික 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 යන්නේ. හෙනේන ටික අරගෙන වැඩ කරගෙන යනවා. මොකද මේ දසුත්තර සූත්‍රය ඉදිරිපත් කරමින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා දසුත්‍රම් පවක්කාමි පත්තුන් නිබ්බාන පච්චා කිය. මම මේ දසුත්‍ර ඉදිරිපත් කරනවා නැත්නම් මේ කොම කරුණු ලස්සන ගුණයකට දාලා ඉදිරිපත් කරනවා නිවනට යන. ඒක මේ PhD එකක් ගන්නවා, ඩිප්ලෝමා ලබා ගන්නවාකත් ආඩම්බර කම්පාණ්ඩයක්වත් නෙවෙයි. ඒ නිසා අපි පිළි අරගෙන මේ ටික ඉදිරිපත් වෙන ටික අප අපගේ භාවනාවට සම්බන්ධ කරගත්තොත් අපි දිග විශාල ප්‍රවාහයකට එකතු වෙන්නේ. අවුරුදු 2600ක් තිබුණ ප්‍රවාහයට එකතු වෙනවා. ඒ වගේම අපි මේ ඉන්න දවස් 4-5 අපට වඩා සක්‍රීය ක්‍රියාශීලී දෙයක් වාටපත් වෙනවා. ඒ නිසා මේකට අනුයාත වෙන්න ඕනේ. අපි මේකට එකඟ වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ ඒ එකඟ වෙන වෙලාවෙම තේරෙන්නේ නැති වුණාට දිගට යනකොට ඒකේ අර්ථ වටිනාකම් තේරෙන්න පටන් ගන්නවා. ඒ නිසා මම උත්සාහ කරනවා පුළුවන් තරම් මේ සසුත්‍ර සූත්‍රය ඉදිරිපත් කරලා තියෙන මේ ධර්ම කරුණු අපි දීපු මූලික උපදේශ වලට ගැලපෙන විදිහට අපි මේ වැඩමුළුව කරගෙන යනකොට තියෙන විවස්ථා නීති සම්පාදනය කරපු එකට සමාන්තර යන විදිහට ඉදිරිපත් කරන්න. ඉතින් ප්‍රහාණය කළ යුතු දේ තණ්හාව කියලා කිව්වට මෙතනදී සාරිපුත්‍ර ස්වාමීන්ගේ බුද්ධියට උන්වහන්සේ කියනවා හයකට කඩලා කිව්වොත් මේ ප්‍රහාණය කළ යුතු තණ්හාව තමයි හයකට කඩලා කිව්වොත් ච තණ්හා කායා තණ්හා ගොඩවල් හයක් තියෙනවා. ඒ හයකට වෙන් කිරීමම අර ප්‍රධාන තණ්හාව බල බිඳල දෙමීමක් වගේ. ඒ කියන්නේ අපි ඒක ඝනව තිබුණ මේ තණ්හාව කෑලි හයකට කඩනවා. කඩුවට පස්සේ එක එකක් කොටු කරලා ඒ කොටු කරන්න පුළුවන් වලට දෙන්නේ නිකන් හුදු මනෝමය විග්‍රහයක් නෙවෙයි. ප්‍රායෝගික පැත්තක් තියෙනවා. අන්නේ එක එකකට පහර දෙන්න ගත්තොත් අපි ළඟ තියෙන ශක්තිය ඒක පහර දෙන්න පුළුවන්. ඒකට මම පටන් ගන්නකොට මෙන්න මෙහෙම නිදර්ශනයක් කියන්නම්. මේ තණ්හාව හයකට කඩාගත්තට පස්සේ ඒක ප්‍රහාණයට පහසු වෙන හැටි ඔය ත්‍රිපිටකයේ තියෙන උගාක් සූත්‍රවල තියෙනවා. ඒ සර්වජන් වහන්සේ ආපු රාජකුලයක් ඊට ඉස්සෙල්ලා වටිනාම කුලයේ වශයෙන් තේරුම්ගත බ්‍රාහ්මණ කුලයක් අතර බලහුවමාරුවක් වෙන යුගයේ තමයි සර්වජන් වහන්සේ ලෝකේ පහළ වුණේ. බ්‍රාහ්මණ කුලයේ යටකෙලා ශාස්ත්‍රීය කුලෙ මතුවෙන වෙලාව. ඒ සර්වඥාන්සිට ශාස්ත්‍රීය කුලෙන් ඇවිල්ලා තමයි බුදුනේ. මහාවීර කියන නිගණ්ඨනාත පුත්තත් ශාස්ත්‍රීය කුලෙන් ඇවිල්ලා බුදු වුණා. ඒ දෙන්න ලංකාව එතකොට ඉන්දියාවේ සුවිශේෂ ආගම් දෙකක් පටන් අරගත්තා. ඒ දෙන්නම එතෙක් තිබුණු බමුණු කුල සහ බමුණු මත වලට නිර්දය විදිහට පහර දුන්නා. මොකද ඒක කුලවාදයක් ඉදිරිපත් කළ මිනිස්සු සූරාගෙන කාලා ඒගොල්ල කටවඩ වඩා ගන්න ආගමක් තිබුණේ. අවාසනාවට වගේ දැන් නම් බුද්ධ ආගමත් එතින් ගිහිල්ලා. නමුත් සරුවචාන්සේ කරපු විප්ලවයේදී අර බමුණු මත අයින් කරලා තිනවා. අන්න ඒකෙදී බමුණන්ගේ තිබිච්ච එක ලකුණක් පෙන්ලා දීලා තිනවා මේ කටබඩ වඩා ගන්න ගතිය. කෑදරකම. කන්න රටන් ගත්තාම බුදුන්ස් කියනවා මේ මිනිස්සයා රජවරු, සිටුවරු, පොසත් යට්ටන්ට එන්න කියලා කෑම දෙනවා. දුන්නට පස්සේ නැගිටින්න කවුරු හරි අත දෙන්න ඕන. උඩට ඇඳගෙන ඉන්න සලුව කඩා වැටෙනවලු. කට දෙපැත්තේ වැක්කිරෙනවලු කහපුවා සාමාන්‍ය කපුටෙකුට ඇතු වෙන්න තරම්. කටපල්ලේ වැක්කිරෙනවලු. ඉතින් මේ වගේ සීමාව දන්නේ නැහැ. දැන් වුණත් බමුණු කුලයේ ඇති නැති නැතුයි තයි කියලා මං හිතනවා. ඉච්චොත් මරස් ගුටි කණ්ඩ වෙනවා. දැනට වුණත් කියලා බලන්න ඉන්දියාවේ කෝච්චි එකට නැගලා ඒ බමුණු කුලයෙන් කවුරු හරි ආවනම් කෝච්චිය සම්පූර්ණ මේ වගේ කකුල් දෙක දිගහැරලා වාඩ ගන්නවා. දෙපැත්තෙන් ආහාර භාජන දෙකක් තියා ගන්නවා. මුළු කෝච්චි ගමන පුරාම කනවා. ළඟ ඉඳි මිනිහට කන්න තිබුණත් එකයි නැතත් එකයි මේක තිලෙන් තෙලෙන් කිරෙන් තමයි. ඉතින් මේක දැනගත්ත එක රජ කෙනෙක් ඇටි වෙන්න කන්න දුනා. කන්න දුන්නාම නැගිට ගන්න බැරි තරම් මේගොල්ල කාලා. සලුත් කඩා වැටෙනවා. අත දෙන්නත් ඕන නැගිටින්න. කට දෙපැත්තෙත් වැක්කිරලා ඉන්න වෙලාවදී කිව්වලු දැන් ඔක්කොම කාලා ඇතිනම් මම දැන් දඬුවමක් දෙනවා. එක එක කනට පොල්ගෙඩිය දෙනවා. දැන් පොල්ගෙඩියම කන්න ඕනේ. කෑවේ නැත්තම් එක්ක මරන මොකක් හරි දඬුවමක් දෙය. හැබැයි බමුණු කෑදර වගේම හොඳ මොලකාරයෝ. ඉතින් කල්පනා කරාලු පොල්ගෙඩිය කන්න තියා ඇම්බුල් කෙල් ගෙඩියක් දාගන්න බැරි සයිස් එකකට කාලා ඉන්නේ දැන්. කොහොමද පොල්ගෙඩිය කන්නේ කියලා. ඊට පස්සේ ඔක්කොම කෝලු එකවරම උත්තර දෙන්න බෑ. අපි සම්මන්ත්‍රණ නැත්නම් ඕන කියලා 100 දෙනෙක් හිටියා. 100 දෙනා පොල්ගෙඩිය 100ක් දීලා තියෙනවා. ඊට පස්සේ එක බමුණෙක් කිව්වලු දැන් කාලා ඇති වෙලා නැතිනේ. ඒ නිසා රජුරවන්න කියලා එක පොල්ගෙඩියක් 100ට ඩෙසිකේටඩ් කොකොනට් වගේ කපාපු පොල් හදලා දෙන්නේ කියලා. ඒකල එක්කෙනෙක් එක් පළවෙනි එක්කනායි පොල් ගෙඩියේ 100ට කඩලා කෑල්ලක් හපාපා ඉන්නවලු දැන් බුලත්තර කනවා වගේ. ටික වෙලාවක් යනකොට ගිල ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ කවුද දෙවෙනි පොල් ගෙඩියේ 100ට පෙති ගහන්න කියලා. ඒකල දෙන්නේ කොල ඕමෝම යනකොට හැන්ද වෙනකම් පොල් කපලා තියෙනවා. හැන්ද යනකොට බඩගිනි වෙනකොට පොල් ගෙඩි 100 කාලා. එක සැරේ ගෙඩියක් එක්කෙනෙකුට කන්න බෑ. කපලා 100 එකක් දුන්නාම කන්න පුළුවන්. ඒ වගේ තමයි තණ්හාව ගෙඩිය වශයෙන් අපිට කන්න බෑ. අපිට හිතා ගන්නවත් බෑ මොකද ඒක පහර දෙන්න ඉතාමත්ම හෙන ගෙඩියක් වගේ සර්වඥාන්සේ කියන මේ කඩන්නේ කියලා හයකට. සාරිපුත්‍ර සාන්සේ කියනවා ච තණ්හා කායා කියලා. තණ්හාව හය කොටකට කඩලා ඒ අපි පුළුවන් නම් ඒ මතුවෙන එක එක තණ්හාවක් මේ ප්‍රධාන තණ්හාවේ කොටස් සාකා අනුසාකා වශයෙන් බලන්න. අන්නේ විදිහට කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා. රස තෘෂ්ණාව, රූප තණ්හාව, ඒක රූප බැලීමට තියෙන ආශාව, ඒකට දස්සන කාමයේ කියලා කියනවා. ඉතින් ඒක තමයි ලෝකේ තියෙන කාම වලින් වැඩියෙන්ම සල්ලි හම්බ කරන කාමී. මේ රූප ලාවන්‍ය. ඉතින් ඒක තමයි ඉස්සල්ලාම් පෙන්නන්නේ. ඊට පස්සේ ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නේ මුරුදු කොට මෙට්ට ඇඳ ඇසිරි වල තියෙන පහස. ඊට පස්සේ පොට්ටබ්බ ධම්ම තණ්හා තමන්ගේ හිතට එන වල්බూరు අදහස් ඔක්කොම එකතු කරලා මේ මගේ මන අපේ මගේ මන අපේ කියලා එකතු කරගෙන ඉනවා. ඉතින් ඔයගේ තණ්හාවල් හයකට කඩලා පෙන්නනවා. මේකේ පළවෙනියෙන් පෙන්නන්නේ ඇහැට අදාළ වෙන රූප තණ්හාව, දෙක පෙන්නන්නේ කනට අදාළ වෙන ශබ්ද තණ්හාව, ඊටසේ නාසයට අදාළ ගන්ධ තණ්හාව, ඊගාට දිවට අදාළ රස තණ්හාව, ඊට පස්සේ කයේ පහස කියන පොට්ටබ්බ තණ්හාව, ඊගාට ධම්ම තණ්හාව. ඉතින් මේ වයේ ගොනුව දිහා බලලා අටුවාචාරින් වහන්සේලා මෙන්න මෙහෙම සරුවචනාසික එකක් පුටා දක්වනවා. කෙනෙක් මේ ජීවිතයේ Brahmacharya රකින ජීවිතයේ Brahmacharya කඩා ගන්න තැනක් එහෙම නැත්නම් කාම මෛතුන සේවනයේට ගියොත් කාමීත්‍යාචාරයට ගියොත් ඉතින් ඊට පස්සේ ආගේ Brahmacharya ඉවරයි. එතකොට යාගේ මේ කියන්නේ පැවිද්දක් නම් පැවිද්ද නැතිලා යනවා. Brahmacharya නැහැ. ඉතින් මේ Brahmacharya නැති වෙනකොට එයා විශාල ප්‍රපාතයකට වැටෙන්නේ. පරාද වෙනවයි කියලා සිංහ පාලියෙන් කියන්නේ පරාජික වෙනවයි කියලා. පරාද වෙනවා. මෙන්න මේ කාය සංසර්ගයට යන්න ඉස්සෙල්ලා යාගේ හිත ක්‍රමයෙන් තමයි ඒ කාය සංසර්ගයටපත් වෙන්නේ. ඒක පෙන්වනවා දස්සන සවන සමුල්ලේපන සංගනිකා සංසග්ගා රාමතා කියලා. දස්සන කාමේ දස්සන දැකීම තියෙන ආශාව, ඊටසේ සවන අහන්න තියෙන ආශාව, ඊටසේ සමුල්ලේපන දිබස්සු බාර කරන තියෙන ආශාව, ඊට පස්සේ සංසග්ගයේ ඒකට එක පාටි යන්න තියෙන ආශාව, ඊට පස්සේ තමයි මේ සංගනිකාව. සංගනිකාව කියන්නේ දැන් කාටි කියනවා පාටි යන එක නැත්නම් කානිවල් යන එක. ඊට පස්සේ සංසර්ගයට වැටේ. සංසර්ගය වෙනකොට පස්සේ එයාගේ ඒ තපස නැති වෙනවා. ඉතින් ඒ අපි කියන කාම මිත්‍යාචාරය කියලා කියන්නේ මෛතුන සේවනයේ කියලා කියන්නේ අන්න ඒකට පටන් ගන්නෙ රූප තණ්හාවෙන් තමයි. දැකීමෙන් තමයි අපි ඒකේ වස්තු දේවල් වලට ප්‍රිය කරන්නේ. ඒක ਸਰවඥාන්සේ සඳහන් කරලා තියෙන ස්ත්‍රියට පුරුෂ රූපේ ප්‍රියයි. පුරුෂයාට ස්ත්‍රී රූපේ ප්‍රියයි. ඉතින් සාමාන්‍ය ලෝකයේ ස්ත්‍රියව පුරුෂෙද්දීහා බලන එක වැරද්දක්වත් එහෙම නැත්නම් පාපයක්වත් ලෝභයක්වත් මායාවක් කියලා පෙන්වන්නේ නැහැ. ඒක සාමාන්‍ය දේ. නමුත් වැඩි පටන් ගන්න එතනින් කියලා හිතාගත්තොත් කෙනෙකුට අවශ්‍ය නම් Brahmacharya කට අනුග්‍රහකරනද එවයින් වෙන්වීමට ගන්න ප්‍රයත්නයේට අපි කියනවා අබිනිෂ්ක්‍මණය කියලා. අපි කියනවා නෙක්ඛම්මේ කියලා. අපි කියනවා ගීගිය අතහැරීම කියලා. අපි කියනවා කැලේට යනවායි කියලා. ආරණ්‍ය ගත වෙනවා, රුක්ක මූල ගත වෙනවා, ශූන්‍යාකාර ගත වෙනවා. ඉතින් කෙනෙකුට මේ උපදේශයේ මුලින්ම දෙනකොට ආරණ්‍ය ගතෝ වා, රුක්ක මූල ගතෝ වා, ශූන්‍යාකාර ගතෝ වා කියලා ඒක එච්චර ලොකු හැඟීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි සරුවචන් වහන්සේ මේ ඇත්තටම මේ තෘෂ්ණාව නැති කරන්න ඕනේ නම් මේ දස්සන කාමෙන් ඇතුල් වෙන්න අයින් වෙන්න කියලා කියන එක හුඟව දෙනකොට හිතෙනවා ඕකට ඉතින් ගී ගී අතහරින්න ඕනේද, අරණ්‍යගත වෙන්න ඕනේද, රුක්ක මූලගත වෙන්න ඕනේද, ශූන්‍යාගාරගත වෙන්න ඕනේද, සතිය පිටවන්න බැරිද අපිට ආනපානි මිනිස්සු ඉන්න තැන්වල, එහෙම නැත්නම් ඥාන පිරිමි ඉන්න තැන්වල කියලා. ඉතින් බැරිම නෑ. ලෞකික වශයෙන් සතිය පිටීම කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ අවසාන වශයෙන් නිවන නම් ඒ සතිය පිහිටවපු කෙනාට එව නැත්තම් උපතිස්පන්ති ලැබිච්ච කෙනාට කවදා හරි තේරුම් ගන්න වෙනවා මේ හෝදෝද මඩේ දානවා වගේ මේ ස්ත්‍රී පුරුෂයන් කාමයේදී ඉන්න තැනක කාමභෝගී තැනක මේ වැඩේ කරන්න ගියාම ඒ ලැබෙන රූප තණ්හාව නිසා කොච්චර භවනා කරත් ඒ කාම ධනවන රූපයක් දැකපු ගමන් අර ඔක්කොම තෝගේටම නැති වෙලා යනවා. ඒක නිසා යම් මට්ටමකට අපේ හිත අපිට විශ්වාසය ඇති වෙනකන් ඒ රූප තණ්හාවෙන් අයින් වෙලා ඉන්න තැන කටයුතු කරන්න පුළුවන් නම් අර සතිය බලවත් සතියක් පාඩපත් වෙන්න තියෙන ඉඩ වැඩි. ඉතින් මේක හරිම අමාරුයි මේ භාවනා කිරීම සඳහා රූප තණ්හා ඇති නොවෙන අරණ්‍යගත වීමක්, රුක්ක මූලගත වීමක්, ශූන්‍යාකාරගත වීමක්, වගේම භාවනා කරන ඔක්කොම සුදු පාට ඇඳීමක් වික්ෂුන්හසල කහට පාට ඇඳීමක් ඇයි මේ කරන්නේ කියලා දර්ශනවාදීන් හරියට ප්‍රශ්න කරනවා. භාවනා කරන්න ගියාම රෙද්ද මොකෙ වෙච්චහම මොකෝ? ඔය සිවුරක්ම වෙන්න ඕනේද? එහෙම නැත්නම් සුදු අඳින්න ඕනේද? බාපණයක් දාන්න ඕනේද කියලා ප්‍රශ්න කරනවා. ඇත්තට මේක පැත්තක තියෙන තර්කයක්. නමුත් තෘෂ්ණාවේ තියෙන ගැඹුර දන්නවනේ. තෘෂ්ණාව අපිට පහර දෙන හැටි දන්නවනේ. තෘෂ්ණාවචින ෂට මායාවී ගති දන්නවනම් ඒකට අර යුද්ධයට යනකොට සන්නාහයක් බඳිනවනේ. ඒ සන්නාහයෙන් කරන්නේ ඊතලයක් ආවත් හෙල්ලයක් ආවත් මොකක් ආවත් පුළුවන් තරම් බේරෙන විදියට 60ක් අඳිනවා. යකඩ ලෝහ 60ක් ඉස්සර තිබිලා තියෙන එහෙමයි. ඒ තමයි සන්නාහය කියලා කියන්නේ. අන්නේම සන්නාහයක් තමයි භාවනාවට පෙළඹෙන එකනා තව කෙනෙකුගේ කාම ආසාව ඇති කරන රූපයක් මවා පාන්න යන්න එපා. ගිය ගමන් අනික් කෙනාට යම් ප්‍රමාණයකට තෘෂ්ණාව ඇති කරනවාද ඒකේ අකුසලයක් සිදු වෙන අතර තමන්ටත් ඒ හිතන කෙනාගේ හිත ඔද්දල් වෙනවා ඔද්දල් වීම හරහා අනික් කෙනෙකුගේ රූප තණ්හා නිසා හරියට මේ කෙලස් ඕජාව ගලන්න පටන් ගන්නවා ඉතින් ඒක නිසා තණ්හා කාය දැනගන්නකොට රූප තණ්හාව පිළිබඳව කටයුතු කරනකොට බණ භාවනා කරන්න කෙනා නැත්තම් අපි ඔපරේෂන් එකට ලෙඩෙක් ගත්තාම ඒ ලෙඩාට ඔපරේෂන් ඇඳුම් අඳරවනේ. ඒ ඇඳුම් වල තියෙන්නේ විස බීජ නැති ගතිය. දොස්තරත් වෙනම ඇඳුමක් අඳින්න ඕන, නර්සුත් වෙනම ඇඳුමක් අඳින්න ඕන, උපකරණ ඔක්කොම ජීවාණු හරණය කරන්න ඕන, ලෙඩාටත් අඳන වෙනම ඇඳුමක්. ආන්නේ ඒ වගේ එකක් තමයි මේ ඒක මේ කයි ඔපරේෂන් එකට දැන් සාසනේ බුදුහාමුදුරුවෝ කියන්නේ සත්තානං විසුද්ධියා කියලා. සත්වගේ විසුද්ධිය පිණිස කරන මේ සතිපට්ඨානෙදිත් එයාට මේ ඇඳුම් ඇඳිල්ල තමයි අපි ලෑස්ති වීමක් වශයෙන් පෙන්වන්නේ. අපේ පෙනුම තව කෙනෙකුට කාමයේ දනවන්න බෑ. කාමයේ දනවන්න වුණොත් අපි මේ කරන සටනේදී රූප තණ්හාව පිළිබඳව නැත්නම් රූප ප්‍රමාණයේදී අපි සිත් පහදන සිත් බඳින ගතියකට ගියොත් ඒ රූප බැලීමේ ආශාව වැඩෙනකොට ඒ කෙනාගේ කටහඬ ඇහිමේ ආශාව එනවා. ඒකට රස තෘෂ්ණ දසන කාමයට පස්සේ සවන කාමී ඊට පස්සේ සමුල්ලේපණය බිත්ති යාපැත්තේ ඉඳලා මෙයා පැත්තේ ඉඳලා SMS එක හරහා නැත්නම් Facebook එක හරහා නැත්නම් Skype එක හරහා ඊට පස්සේ සමුල්ලේපණය දැන් අද ඒකට දෙන්න තියෙන උපරිම පහසුකම් ටික තියලා තියෙන දෙයයන් දෙපිටිද්ද වෙන්න මේ තාක්ෂණය හරහා අද තියෙන තාක්ෂණේ ඕනම තැනක ඉඳලා ඕනම කෙනෙකුට ඉස්සනම ඕකට දිබ්බ සෝත ඥානය අවශ්‍ය වෙනවා. දිබ්බ චක්කු ඕනලා දැන් මේ මොකක්වත් ඕනේ නැහැ. ඒ යන්ත්‍රයක් අතර ගත්තාම ඕන කෙනෙකුට ඕන වෙලාවෙ කතා කරන්න පුළුවන්. ඒක නැත්තම් ගොරකයි කියලා දැන් කියන්නේ. ඒක දන්නේ නැත්තම් ඒ යල් පැනපු යුගේ දන්නේ නැහැ. ඉන්න කට්ටිය මේක තමයි කරන්නේ. ඉතින් මේකෙන් හම්බු වෙච්ච දැන් මේ තාක්ෂණයෙන් හම්බු වෙච්ච සේවය මොකද්ද කියලා මැන්නොත් කවදාකවත් නැති විදිහට බයලජ්ජ නැති කරලා තියෙනවා. අවුරුදු 200ක් දැන්ට ගිහිල්ලා ඉවරයි අපේ. මේ තාක්ෂණය පටන් ගන්න අවුරුදු 200යි ඒ 200 පුරාවටම සුද්ධ වශයෙන්ම પરම්පරා ගානක මොනම දෙයක්වත් දැක්කට බයලජ්ජ නැහැ දැන්. ඉතින් ඒක නිසා එවැනි කෙනෙකුගෙන් බයලජ්ජ නැති කෙනෙකුගෙන් ඉන්දිය සංවරයක් ඇති වෙයි කියලා හිතන්නවත් එපා. ඒක නිකන් ඉබ්බන්ගේ පිටහට බලාපොරොත්තු වෙනවා. ඉන්දිය සංවරය නැති කෙනෙක්ගෙන් සීලයක් හම්බෙයි කියලා හිතන්න එපා. ඉතින් ඒක නිසා මේ ගලන ගල්ම දිහා බලනකොට අද රූපලාවන්‍ය කර්මාන්තේ මිනිස්සයා විෂකරන ප්‍රධාන නාලිකා හයෙන් එකක්. අද ඔක්කොම යන්නේ රූපලාවන්‍ය හරහා. ඒ රූපලාවන්‍ය කරන ප්‍රධාන ජාත්‍යන්තර එහෙම නැත්නම් බහුජාතික සංගම් අපි තව අවුරුදු 20කින් අඳින්න ඕනේ හැටි, අපි අවුරුදු 20කින් හැසිරෙන්න ඕනේ හැටි ඔක්කොම හදලා ඉවරයි. ඒගොල්ලෝ බත් ගහන පදෙත් තමයි අපි නටන්නේ. මේක අපි බටහිර කරන්නේ කියලා කියනවා, සමාජශීලී වෙනවයි කියලා කියනවා. එතපි අපි රූපසුන්දරී තරඟ තියෙනවා, රූපසුන්දරා තරඟ තියෙනවා. ඉතින් තරඟ තියෙතියා මේ කට්ටිය සැලසුම් කරන්න හදන්නේ මේ පිටපොත්ත හදාගත්තා නම් ලෙල්ල ඊට පස්සේ ඕන දෙයක් කරගතයි. ඒ වගේම තමයි ඒකට රැවටෙන්නේ නැති කෙනෙකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ හරහා ඒ සල්ලි හොයන සංවිධාන තමයි රජ රටවල් වල රජවරුපත් කරන්නේ. රටවල් වල ඇමතිවරුපත් කරන්නේ, මන්ත්‍රීවරුපත් කරන්නේ, අගමැතිවරුපත් කරන්නේ, ජනාධිපතිවරුපත් කරන්නේ. ඉතින් ඒගොල්ලෝ පුළුවන් තරම් ඒ ප්‍රතිපත්ති හදන එක නේ රූපෙට ආසකරන, ඒව නැත්තම් දසන කාමයට ලෑස්ති කරන නගර නිර්මාණ කරනවා. දසන කාමයට ලෑස්ති වෙන විදිහේ රූපලාවන්‍ය හදනවා. ඔක්කොම හදලා පෙන්නනවා අපි මෙච්චරක් මේවා දිනු කරලා තියෙනවා කියලා. ඉතින් හොඳට පේනවා කාටද මේ පහඳින්නේ කියලා. කාටද මේ කඹරන්නේ කියලා. ඉතින් මාර්යා බොහොම සතුටු වෙනවා. ඒකට බොහොම ආදාරපකාර කරනවා. ඉතින් අපි හිතනවා අපිට වැඩි අපේ දරුවෝ දිනුනේ. උන්දලා ගැදරුවෝ ඊටත් වැඩි දිනුනේ. එnde ende 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 මේ දසන කාමයට නැත්තම් කාම දසනයට සැදී පැහැදීගෙන ඉනවා. ඉතින් ඒක සඳහා අද પરම්පරාව දැනගෙන හෝ නොදැනගෙන ඒ කරන අපරාධේ කියලා දෙන්නත් බෑ. මොකද කියලා දෙන හැම කෙනාම වසුගාමි වෙනවා. ඒ කියලා දෙන හැම කෙනාම ජනප්‍රිය වෙන්නේ නැහැ. ඒක නම් වෙන්න ඕනෙත් නැහැ. ඒ ජනප්‍රිය ආයතන ජනප්‍රිය කරන ජනමාධ්‍ය ඒව සේරම කරන්නේ මේ පුළුවන් තරම් පිටපොත්ේ ඔපේ අඳුරේ වැඩි කරගෙන යන වැඩ. ඉතින් ඒක දිහා පුද්ගලයක මේ සමාජ විග්‍රහය එහෙම නැත්නම් මේක තමයි අපි කියන ආචාර ධර්ම පිළිබඳව අද මේකයි වෙලා තියෙන්නේ. මේක පිළිබඳව පුද්ගලිකව තමයි බැලුවොත් අපි මේ කාමයට නැත්නම් රූප තණ්හාවට ක්‍රියාත්මක වෙන හැටි කාම ඡන්ද වශයෙන් ක්‍රියා මේ කාම ගුණ වශයෙන් ක්‍රියාත්මක වෙනවා. අපි උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ මේ සමාජයේ ඉස්සරහා හැදිච්ච වැඩිච්ච ලස්සන ස්වරූපයක් ගත කරා. ඒක සඳහා අපි දවසෙන් කොච්චර වෙලා ගන්නවද කියලා කෙලවර කරන්න බෑ. හැම වැඩක් කරන්නම ඉස්සලා පෙනුම තමයි බලන්නේ. ඒ කියන්නේ රූප ප්‍රමාණ. ඒ රූප ප්‍රමාණ සඳහා යන්නේ නැති කෙනෙක් ශිෂ්ටයි කියන ලෝකෙ ඇත්තෙම නැහැ. ඒකෙත් අර ජීවන දර්ශනය ගත්තාම දසක දශකයේ ඉස්සලාම තියෙන මන්ද දශකයේ ඊගාට ක්‍රීඩා දශකයට වර්ණ දශකය බල දශකයේ දෙක ක්‍රීඩා දශක බල වර්ණ දශක බල දශක කියන මේ 10 ඉඳලා 20 දක්වා වයස ක්‍රීඩා දශකේ 20 ඉඳලා 30 දක්වා දශකය වර්ණ දශකය වර්ණ දශක පස්සේ බල දශකේ ඔය ටිකේ තමයි රූපලාවන්‍ය විද්‍යාව දිගටම වැඩ කරන්නේ. ඒක සඳහා අපි කැප නොකරපු දෙයක් නෑ මේ වෙනකොට. හැම දෙයක්ම කැප කරනවා. ඒක නිසා අපි උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ලද දෙයින් සතුටු වෙන්නේ නැතුව අපට මෙවැනි ඇඳුම් අවශ්‍යයි, මෙවැනි ආහාර අවශ්‍යයි, මෙවැනි ගොඩනැගිලි අවශ්‍යයි, මෙවැනි බෙහෙත් පිළිකර අවශ්‍යයි කියලා මේකේ තියෙන ඔපේට එහෙම නැත්නම් ඒකේ තියෙන මේ බාහිර ලෙල්ලට අපි දවසකට කොච්චර ගත කරනවද කියලා හොයන්න බැලුවොත් අපිට අවශ්‍ය මූලික අවශ්‍යතා සහ අපිට දේ තියෙන බාහිරෝපේ එහෙම නැත්නම් සුඛෝපභෝගී දේ අතර අද මිනිස්සු පුදුමාකාර වාලික් බවට පත් වෙලා තියෙනවා. අද මිනිස්සු පුදුමාකාර කැඹිරිල්ල කැඹිරිල්ලක් හඹරනවා. මිනිස්සු දන්නේ නැහැ මේ ලස්සන කණ්ඩය වාහයි කියලා හවලු මිනිහ ගෑණියක්. ලස්සන කණ්ඩද වාහයි ගෙදර ගිහලා ගෙදර ඉන්නලා මයිතිය බල බල ඉන්නලා කමන්නේ රස්සාවක් කොළ කියාරි පාණ්ඩත් ලක්වත් උහනවා. ගෙදර දෙල ලස්සන ලස්සන කියලා හරියනයි. කණ්ඩේයි මේක. අද කන්නේ ඒක තමයි. අද උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරන මනුස්සයා දිහා බැලුවොත් ඒ ඔපේට ඒ පෙනුමට ඒක තියෙන පුස්ස ඒක තියෙන මේ හිස්කතිය පේනවා. එහෙම දෙයකට සත්ත පහක්වත් වීදම් කරන්න තිය සරුවත්ඥාන්සේ මහා පුරුෂයෙක් 230ක් මහා පුරුෂ ලක්ෂණ තියෙනවා 80ක් ව්‍යංජන තියෙනවා මහා පුරුෂෙක් වෙලා තිනු කිසිම රූප ලාවන්‍යයක් නැහැ මොකක්වත් නැහැ. ඒ තරම්ම දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා හිත ලස්සන කෙරුවොත් ගත ලස්සන කරතයි. දැන් තියෙන්නේ අසුචි කලයක් කරන පිටින් සායම් කරනවා වගේ මේක උපමට්ටම් කරනවා. ඇතුලේ තියෙන්නේ දෙචිසක් වුණපේ. වැක්කෙරෙන්නේ නවදලින් නවදරින් කාර්ලු. ඉතින් මේක අරන් ගිහලා රූප රාසුන්දරි තරංග පවත්නවා අරග කරනවා මේක කරනවා දිහා බලනකොට ඒක දිහා කොටිම කියනවනේ මේ හැමි සිවිය ඝනකම ඇංස්ට්‍රම් ගාන යෝග තියෙනවක හරහා බලන්න පුළුවන් මිනිහෙකුට පේනවා මොකද්ද මේ උසුළු විසුළු දර්ශනය කියලා. ඒක කොච්චර වෙලා ගන්නවද කියලා. විලි ලැජ්ජ නැහැ. අම්මල තාත්තලත් එකයි අත්තම්මල මුත්තම්මලත් එකයි. දරුවොත් එකයි. රටත් එකයි. නගර සභාවත් එකයි. ගම් සභාවත් එකයි. පවුලත් එකයි. ඔක්කොමලා එකතු වෙලා ඊට පස්සේ කියනවා බලන්නකෝ දරුවෝ නරක් වෙලා ඉන්නේ. නරක් නොවිදියේ මේ මහයුන්ගේ වකනකොට. විලි ලැජ්ජ නැතු. ඇඳින ඇඳුමේ හෙළුව විතරනේ එළියේ තියෙන අනිත් ඔක්කොම වහලා තියෙනවා. පෙන්වන්න ඕනේ හෙළුව එලි කරලා ඒක තමයි පත්‍රයේ එංගලන්තේ පත්‍රයේ 3 වෙනි පිටුව. ඒක තමයි වෙන් කරලා තියෙන්නේ. ගෑනුන්ගේ රෙද්ද උසලා පෙන්නන. ඉතින් මෙහෙන් ගිය කෙනෙක් කිව්වා මං හිතවලු එහෙම පෙන්නන ගෑනු ගන්න අඩු ඇති කියලා නෑ පොලි මෙලුවින්නේ එකට. ඊගා පත්‍රයට පෙන්නලා දාගන්න. ඉතින් මේ දස්සන කාමය නිසා ඉවවරයක් වෙන්නේ නැති තණ්හාවක් තියෙනවා. යෝගාවචරය ගත්තොත් යෝගාවචරයට ඒක මතු වෙන්නේ ඒක නැත්තම් යෝගාවචරයක අදාළ වෙන්නේ ලද දෙයින් සතුටු වෙන ගතිය නිසා. මේ පෙනුමට අපි කොච්චරක් දවසේ ගත කරනවද? ඒ නිසා සරුවත්‍යංශයේ සඳහන් කරලා තියෙනවා යම් කිසි කෙනෙක් මේ ඇඳුම, මේ කෑම, මේ ගේදර දොරවල් නැත්තම් සේනාසන, මේ බෙහෙත් පිළිකර ලද දෙයින් සතුටු වෙනවා නම් ඒ මිනිස්යාට භවනා රාමේ තහ භවනා රතිය ඇති වෙනවා කියලා. භවනා කරන්න ආසාවක් ඇති වෙනවා. භාවනා සඳහා කැමැත්තක් ඇති වෙනවා. කොයිම වෙලාවක හෝ මේ ලද දෙයින් සතුටියම නැති කෙන හැමදාම චෝදනා කරනවා භාවනා කරන්න වෙලාවක් නැහැ. භාවනකට හිත දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක බුදුජානසෙ පෙන්නන්නේ පැහැදිලිව මේ පැත්තේ පොල් පිට බෑගොත් මේ පැත්ත උඩ යනවා මේ පැත්ත බෑගොත් මේ පැත්ත උඩ යනවා යම් කිසි කෙනෙකුට අවශ්‍ය නම් භාවනා රාමතා භාවනා රතිය පහනා රාමතාය භාවනා රතිය පහන රතිය කියන්නේ අර පින්දපාත සේනාසන ගිලම්පස කියන ඇඳුමයි ආහාරෙයි තමන්ගේ ගෙදරයි මේවා පිළිබඳව අපි කොච්චර පෙනුමට වියදම් කරනවද නැත්නම් සෝබණය කරනවද කියලා බැලුවොත් ඒකට සරුවත් chance දීලා තියෙන උත්තරේ පින්නපාත කරන ජීවත්වයන් පහන්සු කුල සිවුරක් දරපන් ගහක් පොළ හිටපන් ගල් වෙනක හිටපන් හදලා දෙනකේකට වෙලා හිටපන් එතකොට ඒ කිනකොට හම්බ වෙන භාවනාට තියෙන ඉඩත් ඒ වගේම එව්ව නැතුව මේ Taman හම්බ කරගෙන Taman තෙලින් බදලා කිරෙන් උයාගෙන කාලා Taman ඇඳුම් ඇඳගෙන මේ විලෝපන කරගෙන මේ ගෙවල් දොරල් හදාගෙන මේ ගත කරන්න ගියාම ඉතින් ඒක නට කොහොමඩක්වත් වෙලාවක් හම්බ වෙන්නේ නැහැ කාලේ වශයෙන් තේසේ වශයෙන් ඉතින් ඊට පස්සේ කියන භාවනා කරන්න හිත දෙන්නේත් නැහැ භාවනා කරන්නත් බෑ කියලා ඒ නිසා මේ රූප තණ්හාව ඒවට කියන්නේ කාම ගුණ කියලා මේ එක ඇඳුමක් තිබුණොත් බෑ එද මැචින් කලර්ස් තියෙන්න ඕනේ. ඒ වගේ ඇඳුම් සෙට් මෙච්චරක් තියෙන්න ඕනේ. පාවිච්චි නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ ඒ ලෝකයාට අවශ්‍ය දේ. ඉතින් ඒක නිසා ඒක නා මේ හරහා තව කෙනෙක්ගේ කාම කෝප ඇති කරනවා කියන එක දන්නෙත් නෑ. ආ හිතනවා කාම කෝප වැඩියෙන් වුණොත් ඒ ෆැෂන් එක හොඳයි. මම ඇවිල්ලිවල ඒ જાති කියලා තමන්ගේ પરම්පරාවේ දරුවන්ටත් ඒක උගන්වනවා. ඒකට අපි කියනවා කාම ගුණ කියලා. කවදාහරි කෙනෙකුට තේරුනොත් එහෙම කාමගුණයේ යෙදී ඉන්න මට මේ කාමගුණයන්ගෙන් වෙන්වීමෙන් ලැබෙන ආනිසංස කවදාහරි ලැබෙයිද? මොකද අනුන්ගේ කාමගුණේ අවසන කෙනාට කවදාකවත් ඒ නිස්සරණයක් එහෙම නැත්නම් අපි කියනවා අබිනිෂ්ක්‍රමණයක් හිත දෙන්නේම නැහැ. අපි මේ හිතාන ඉන්න නම් සාමාන්‍ය අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ ගිහි ගැතල් යන්නේ කියලා. ඇත්ත තමයි. නමුත් තමන්ට තියෙන මේ වර්ණ සහ සටහන් එහෙමත් වෙන්නේ වර්ණ වලටයි සටහන් වලට මේ වර්ණ සංඨාන දෙකෙන් ලද දෙයක් සතුට වෙන ගතිය තියෙනවා නම් එයා රූප සම්බන්ධේ නැත්තම් රූප තණ්හාව පිළිබඳව අබිනිෂ්ක්‍මණය කරා කියලා කියන්න පුළුවන්. එහෙම නැත්තම් රූප තණ්හාව පිළිබඳව නිස්සරණයකටපත් උනායි කියලා කියන්න පුළුවන්. ඒක සඳහා ආරණිගතවිලා සිවුරු රෝගන ගිහි අතරින්න ඕන ඕන කියන එක තමයි සම්මතයේ තියෙන්නේ. නමුත් විපස්සනාවේදී පේනවා විපස්සනාදී පෙන්ලා දෙන්න වෙනවා මේ රූප තණ්හාව සටහන් සහ ආකාර වලට අපි බැඳිලා තියෙන බැඳිලිදී බැලුවොත් ඒක පිළිබඳව අපි යම් වෙලාවක මේ අපි අද ලබලා තියෙන තියා කොච්චර ಜಾති වර්ණ ලැබුණත් කොච්චර සටහන් ලැබුවත් ජීවිත පිරිච්ච ගතිය නම් අරිබුක්වත් වැඩි වෙන්නේ නැහැ. ඔච්චරම තමයි. ඒ නිසා ඔය ලද දෙයින් සතුටු වෙන්න එකකින් කාමගුණයාගේ ආදීනව දැකීම කිය. මේ ਸਰවචන්සේ සඳහන් කරනවා දාන කතා, සීල කතා, සග්ග කතා කියන හොඳ පැත්ත පෙන්නලා. මෙච්චර දානේ පින් කරන්න පුළුවන්කම තියේදී මෙච්චර සීලෙන් පවු නොකිරීම හරහා අප්‍රමේය කුසල් කරන්න පුළුවන් වෙද්දී ඒ දෙක පමණමයි දිවි ලෝකයට අවශ්‍ය කරන්න වෙන මොකක්වත් නැහැ. ඒ තියේදී මැරෙන හැම එකම ඇයි අපාය යන්නේ කියලා. තමන්ගේ ගෙදර යන්න වගේ ඉන්ටර්සිටි එකට නැග්ගා වගේ තමයි මෙහෙන් ගියායි අපායයි තමයි බහින්. මේ මොකද හේතුව? කාමනං ආදීනවං ඕකාර සංකලේශා. මේ කාමයාගේ තියෙන මත් කරන සුළු ගතිය නිසා තමන් ඒ දාන දීමේ ආශාව යටපත් කරගෙන ඒ සන්තර්පණය කිරීමේ ආතාව ඇති කරගන්නවා. සිල් රැකීමේ ආශාව තියෙද්දි ඒ දස්සන සවන කාමයටපත් වෙනවා. ඊට පස්සේ දිවි ලෝකේ නෙවෙයි අපායට යන බව දැන දැනත් මේ කාමය මිලවදීම අපි වාල් භාවයටපත් කරනවා. ඒ නිසා මේ කාමයාගේ ආදීන ඕකාර සංකීර්ණ ස්වභාවය පෙන්නලා තමයි සරුවචන වහන්සේ එතෙන් යනකොට බය ඇති කරනවා. සීලේ දානේ පෙන්න සීලේ පෙන්නලා ජීවි ලෝක සම්පatti පෙන්නලා කාමයාගේ ආදීනව පෙන්නවා. ඉතින් එතෙන්ද ගියාට පස්සේ උංග දිනේ පුත්‍රජනනාසේ දොස් කියනවා. අරස රසෝ කියලා කියනවා. අපකබ්බෝ කියලා කියනවා. උච්ඡේදවාදී කියලා කියනවා. අකිරියවාදී දැසිම යමක් රස නොවිදින පැත්තටමයි කතා කරන්නේ. අරස රස අපගබ්බ ගැබ් ගැනීම ගැන බුදුසසුන්සේ උනන්දු කරවන්නේ. අකිරිය වාදී මිහිකිය කරි හම්බ කර බලලා ජොලි කර බලලා කාපල බීපල කතාවක් නැහැ. පුළුවන් තරම් tempat වෙන්න බලන්න කියලා කියනවා. උච්ඡේද වාදයක් කතා කරනවා වගේ හරියට මේ මේක පවත්තන්න පවුල පවත්තන්න රට පවත්තන්න ජාතිය පවත්තන්න නැත්නම් පැවැත්ම ගැන කතාවක් නැහැ බුදුහාම නැවැත්ම ගැන විතරයි තියෙන්නේ. ඒ නැවැත්ම ගැන කතා කරන එක තේරිච්ච කෙනා කියන බුදුන්වහන්සේත් නාස්තියක් ගැන කතා නාස්තිකවාදියයි කියලා කියනවා. එදත් කිව්වා ඒක අදත් කියනවා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයට තේරෙනවා කොයි වෙලාවක හෝ මේ කාමී ආධිනව තේරලා නිෂ්ක්‍රමණයට අබිනිෂ්ක්‍රමණයට ගියොත් අපි අබිනිෂ්ක්‍රමයේ බාධා කරන්නේ අපි ප්‍රිය කරන වස්තු පමණයි. අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන දැනට තියෙන පෙමතෝ ජායති ශෝකෝ තණ්හායි ජායති ශෝකෝ අපිට මේ වගේ භාවනා වෙලාවකට එන්න එහෙම නැත්නම් අපි ගිහි අතහරින්න එහෙම නැත්නම් වැඩි වැඩියෙන් භාවනා කරන්ඩ අධි කුසලයට යන්න ඕනේ නම් අපි මෙතෙක් උපේලා තියෙන අපේ දක්ෂතා ටික විතරමයි බාධාවට තියෙන්නේ. ඒ නිසා කියන්න පුළුවන් කෙනෙකුට මේ අධි කුසලයේ පෙනිපෙනිත් අපිට යන්න බැරි අපේ කුසලයේ ලොකු වෙලා පේනවා අධි කුසලයට වැඩිය. මේක තමයි මේ රූප තණ්හාවේ තියෙන මැද කෑල්ල. පළවෙනි එක නම් රූප බලන්න තියෙන ආතාව දේවල් තියෙනවා. නමුත් අපි මේ බුදුන් පහල වෙලා ඉන්නවා, සද්ධර්මයක් තියෙනවා, සත්පුරුෂයෝ ඉන්නවා, ක්ෂණ සම්පත්තිය තියෙනවා, පැවිද්දක් තියෙනවා, සද්ධර්ම ශ්‍රවණයක් තියෙද්දී අපි දවසේ කොච්චර වෙලාවක් එවුවට ගත කරනවද? එහෙම නැත්නම් අර පුරුදු පරිදි කාමයට කඹරනවද කියලා දැනගන්න ඒක තීරුම් ගන්න පුළුවන්. ඒ රූප තණ්හාවට තියෙන ආසාව ඉතින් ඒකෙදි උත්සාහ කරන කෙනාට විතරක් නිකමට හරි විහිළුවට හරි මේ කාමයෙන් පොඩකට ගැලවෙන්න ඕනේ මේක කොහොමද කරන්න කියලා හිතුවොත් එයාට පේන්නෙම ඒක කරගන්න බැරි බාහිර දේවල් තියෙනවා කියලා. මගේ තියෙන දේවල් වලින් වෙන්වීමේදී තියෙන බාහිර දේවල් පේන්නේ ඒ බාහිර දේවල් එකක්වත් අප්‍රිය කරන දේවල් නේ තමන් ප්‍රිය කරපු වස්තු වලින්ම තමයි වෙන්වීම අයින් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා කියනවා මට වඩා හොඳ වෙන්න බැරි මගේ හොඳ ටිකම වලක් කරන නිසා. ඒක ඒ දෙක සංසන්දනය කරගන්න බැරි තරම් මේ කාමයේ හිත මුවා කරනවා අපිව. මත් කරවනවා මේ කරගෙන ඉන්න ටික ඇති ඔයිට වැඩි ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔය දන්න හොඳ ඇති වඩා හොඳට යන්න ඕනේ නැහැ කියන එක තමයි මම දකින්නේ ගිහි ලෝකේ කියලා. අද ඉන්න ගිහි ලෝකයේ හැම කෙනාම ගේ પરම්පරාවට වැඩිය දියුණුයි. ලංකාවගේ රටක් ගත. කිසිම කෙනෙකුට නෑ එහෙම අගයක් කියක් පේන ගතියක් පේන්නේ නෑ. අගහික නෑ කියන්නේ සුඛෝභෝගී දේවල් නෑ. නමුත් ඉඳුන් හිටුන් එහෙම නැත්තම් කෑම අධ්‍යාපනයේ ආහාර වල සෑහෙන මට්ටමක් තියෙනවා. නමුත් අපේ අම්මලාට තාත්තලාට තරම් සැපක් නෑ. දැන් දෙකට කපෝ පණුව වගේ අසහනේ ටිකවතිය. ඒ මොකද මේ උපයාගත්ත ටික නැත්නම් මේ හොඳ ටික මේ කුසලතාවේදී අධි කුසලයට යන්න දෙන්නේ නැහැ. යන්න බැරි අපි උපයාගත්ත ටික. ඒක නිසා අබිනිෂ්ක්‍මණයට යනකොට තමයි අපිට තේරෙන්නේ අපි මේ බැඳගෙන තියෙන බැඳිල්ල අපි පෙව්වට මේ බාහිරට පෙන්වන්න ගියාට තමන්ම මේ ජීවිතේ හම්බ කරගත්ත ටික තමයි බාධා කරන්න කියලා. ඒක දැක්කට පස්සේ ඒ කෙනාට පසුබෑම සහ ඉදිරියට යෑම දිහා බලනකොට 100ට කී දෙනාද බලන්න ඉදිරියට යන්නේ කුසලයේ තබා අධි කුසලයට යන්නේ දෙන්නෙකුට වෙනම අවස්ථාවක් නැහැ හැම කෙනාටම සමාන අවස්ථාවක් තියෙනවා. ඒකෙදි අන්න බටහිර දැයිති මේ සතිය පැවැත්වීමේම ගිහිලා තියෙනවනේ භාවනා ක්‍රම ගිහිලා තියෙනවනේ. ඉතින් ඒක පිළිබඳව ඉන්න මම පොත් කියවන විශේෂම විද්‍යාඥයෙක් කියනවා මේ භාවනා ක්‍රමය උගාත් ඇඟුල නිකන් දෙන්නේ. බටහිර නම් ඇත්තටම ආයතනෙට ගන්නවා, කැමරට ගන්නවා, ඉගැන්වීමට සමානට ගන්න ටිකයි. ඒක උඟක් වලට ඒ ගුරුවරයගේ ගමන් ගාස්තු ඉතිවන්න ඕනේ. නිකන් නැත්තම් තමයි නිකන් දෙන්නේ. දැන් සමහර ස්ථාන බලන පුළුවන් තරම් නිකම්ම දෙන්නේ. ඉතින් ආ කියනවා එහෙම තැන් තියෙද්දිත් ඒකට පෙළඹෙන පිරිස මෙච්චරම අඩුයි කියලා හිතන්නේ කියලා. මේ නිකන් මේ තරම් මේ සාවිශාල ධර්මයක් මේ සාවිශාල ගැඹුරක් දෙද්දී ඒ එච්චර පිරිසක් අඩු වෙන්නේ. ඉතින් ඒක මේ සහජාසයක්ද? ඇබ්බැහියක්ද? ජම්මාන්තර ගතියක්ද? ඒ මිසු දන්නේ නැතුණු අපේ පැත්තේ මන කර්ම ශක්තියක්ද? මොනම විදිහකින් හිතන්න බෑ. අපි හිතුවොත් හිතන්නේම රූප තණ්හාවක්. නොහිතා ඉන්න වෙලාවේ විතරයි අපිට පුළුවන් වෙන්නේ කියන්නේ දැන් නම් ඔන්න මේ වෙලාවේ මධ්‍යස්ථ ප්‍රමාණයේ රූප තණ්හාවක් නැහැ කියලා. ඒ කියන්නේ රූප පිළිබඳ ආශාව නැහැ කියලා. හිතන හැම හිතවිල්ලක්ම එක්ක තණ්හා, එක්ක මාන, එක්ක දිට්ඨි. තණ්හාව ඇති කරන තමයි මේ කතිරංගක කල්පනා කරන්නේ. තීන එකමදි වඩා හොඳ කරගන්න. ඉතින් අපි ඊට පස්සේ භාවනා කරන්න ගියාම කල්පනා වැඩි කියලා හිතනවා වැඩි කියලා අපිට අරමුණක තියාගෙන ඉන්න බෑ. මොකද අරමුණේ තියෙන්නේ මධ්‍යස්ථ හැඟීම. අපි ගත්තා තාන පානි ගත්තත් පිම්බීම හැකිලිම ගත්තත් සක්මණ ගත්තත් ඒකේ තියෙන්නේ මධ්‍යස්ථ අදහසක්. ඊට වැඩි අපරාධ මෙව කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. මට මේක කෙරුවා නම් මේට වැඩි රූප තණ්හාවක් ගන්න පුළුවන් කියලා ඒ තෘෂ්ණාව කොච්චරද කියනවනම් අර ලස්සන මධ්‍යස්ථ අරමුණෙන් පැදුරටත් මගේ හිත පිටපැන්නා. ඒ කිසි කෙනෙකුගේ මන අපිට නෙමෙයි ඒක වෙන්නේ. ඔක්කොටම වෙන කල දෙන අරමුණේ හිතපත් තන තමයි නමුත් තියන්න බෑ. මොකද කල්ප කෝටි ගාන පුරුදු කරපු ගැම්මක් මෙතන යන්නේ. යටින් යන්නේ. ඒ නිසා මේ ඒ කාමයේ කාම තණ්හා මේ කාම ගුණ නෙවෙයි කාම ඡන්දය කියලා ගත්තොත් ඉඳගත් ගමන් ගෙදර දොර අතහැරලා ඇවිල්ලා හෝ ගෙදර බුදුගී කාමරේ හෝ ඉඳගත් ගමන් ඒ යෝගාචර ප්‍රධාන වශයෙන්ම පෙළන්නේ අර කාම වස්තු වල හේව නැල්ල නැත්නම් කාම වස්තු වල සංඥාව. ඒකට බුදුසසුනේ කාම සංඥා කියලා කියනවා. ඒ කාම සංඥාව තමයි මේ භාවනාදි මත වෙන නීවරණ පහම. ඒක කිසිම කෙනෙකුට මග අරලා යන්න බෑ. සර්වඥාස බෑ. කවදාද දේවදත්ත පුතු වෙනවා නම් දේවදත්තටත් බෑ. ඔක්කොටම තියෙන්නේ ওই මැද තියෙන නීවරණ ටිකට. ඒකට අපි කියනවා කාම සංඥා කියලා. කාට හරි පුළුවන් වෙයිද මං කියන්නම්. නමුත් මං දන්නේ ඒක මේ තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා. gedara dore ඉඳගෙන කාම ගුණයන් වල ජීවත් වෙනට වැඩිය හොඳයි නීවරණ ටික. කාම සංඥා භාවනා කරන්න ආවට පස්සේ මට භාවනා කරන්න බැරි කාම සංඥාව නැත්නම් කාම ඡන්දේ කියන්නේකෝ මේ විවිධ රූප දකින්න තියෙන ආසා, විවිධ ශබ්ද අහන්න තියෙන ආසා, විවිධ ගන්ධ රස පහත විඳින්න තියෙන ආසා, මේ ඉරියව් විවිධ විදිහට වෙනස් කරන්න තියෙන ආසාව, විවිධ දේවල් කල්පනා කිරීම තියෙන ආසාවක් කියන කාම ඡන්දේ කියලා. gedara dore ඉන්නකොට අපි කාම ගුණයන්හි යෙදි ගත කරන්නේ. ඊට වැඩිය හොඳයි භාවනා මධ්‍යස්ථානට ඇවිල්ලා කොට් එක වාඩි වෙලා භාවනා කරනකොට මට දැන් කාම ගුණ නැහැ. මට තියෙන කාම ඡන්දය ඒක එච්චරම කැත නැහැ, එච්චර කඩප්පුලි නැහැ, එච්චර නොකෑම නැහැ, එච්චර දහබදුර නැහැ. මට මේ කාම ඡන්දේ හොඳයි. මේක කාම ගුණ නෙවෙයි කියන එක තේරුම් ගන්න පුළුවන් නම් නිවන් දකින්න හරිම ලේසි. නමුත් මම දකිනවා මම අවුරුදු 30ක් විතර ඊටත් වැඩි දැන් මේ භවනා ලෝක ගත කරනවා ඔක්කොමලා කාම ඡන්දයට වෛර කරනවා. ඔක්කොමලා නීවරණයින් කරන්න කතා කරනවා. බුදුජානකගෙන කාමගුණ අයින් කරන නිවර්ණ ටික අල්ලන්න වෙනවා. නිවර්ණ ඇල්ලීමෙන් තමයි කාමගුණ අයින් වෙන්නේ. ඒ නිසා ඔය එන්න නිවර්ණ ඉදිරි ගමනක පෙර ලකුණක්. එතන තියෙන්නේ කාමගුණ නෙවෙයි කාමච්ඡන්දය. මෙන්න මේ කාමච්ඡන්දය ආවට පස්සේ අපිට ඒක තනිකර විසඳන්න බෑ. අපිට වැඩකුත් නෑ අපි බුදුහාමුදුරණ කියන්නේ. මොකද අපි ගීගේ ඇතැරි බුදුහාමුදුරින්. දැන් බුදුහාමුදුරණ කියන්නේ ඔන්න ඔබන්ද කිව්වා. අලි අයින් කරලා අලි මැදට ආරක්. දැන්ගල කාමච්ඡන්දේ තිය මොකද කියන්නේ? උන්වහන්සේ උත්තර දෙනවා. මම කියන බය නැතුව කියපන්. ඔබ භාවනා කරනකොට ප්‍රධාන වශයෙන් බාධා කරන්නේ මොකද්ද? රූප බලන්න තියෙන ආසාව, ගන්ධ බලන්න, රස බලන්න, පහස තියෙන ආසාව, විරියව වෙනස් කරන්න තියෙන ආසාව කියලා හරියට බුද්ධ ඥාන සත්‍යකෝ උන්වහන්සේ කිරිගහට මෝල් ගහින් යනවා වගේ කමටහන දෙනවා. අපි මේක කියන්නේ. අපි හිතන මේ මට විතරයි කාමච්ඡන්දේ තියෙන්නේ. මේ භාවනා කරන්න ගියා විතරයි කාමච්ඡන්දි තියෙන්නේ නෑ. ගෙදර ඉන්නකොට කාමච්ඡන්දි කාම ගුණයන්ගෙන් වැහිලා පේන්නෙත් නෑ, දන්නෙත් නෑ. මොකද ඒකටම හිතේව දන්නේ නෑනේ. අපි මේ ක්‍රියාකාරකම් වචන කතා කරන්නෙටම කාමෙටදී. එතකොට මේ කාමච්ඡන්දි වගේ සිවුන් දේවල් පේන්නේ නෑ. භාවනා කරන්න ගියම අපි බලයෙන් ඒව අයින් කරනවා. අයින් කරගෙන ඉන්නකොට පේනවා හිතට එන්න හරියක් එන්නේ තණ්හා අදහස්. මාන දිට්ටි. මේක හෙලි කරන්න පුළුවන් තැන තමයි ධර්ම සාකච්ඡාව කියන්නේ. ගුරුදෙනෙක් කියන මේක හෙලි කිරීම සදාචාරවාදී නෑ. මේක හෙලි කරන්නේ නැතුව උගුරටොරා බෙහෙත් දොන්න පුළුවන් කිය. කවදා හරි තේරුම් ගන්න වෙනවා කාම ගුණයන්ට වැඩිය හොඳයි කාම ඡන්දේ කිය. නැත්නම් කාම ගුණයන් වැඩිව කාම සංඥාව කිය. කාම ගුණ කියලා කියන්නේ මුත්‍රාජනසික වචනෙන් කියනවා මේ හරක බාහන පිළිබඳ අදහස්, රත්තරම් මිනිමුදු පිළිබඳ අදහස්, සමාජශීලී වින්ද තියෙන අදහස්, ieval dorol තියෙන අදහස්. එහෙම නැත්නම් ඒ ieval dorol යෙදී ගත කෙනෙක් අබ්බැහි වෙලා ගත කරන කියන කාම ගුණ. කොයි වෙලාවක හරි ආ විශාල සටනක් දීලා ඊගීගෙන් తాවකාලික හෝ ඉෂ්ටිත වෙන් වෙලා ඊගාව පාඩමට යනවා. දැන් මේ ගිහිගෙන් විනාශ වුණාට පස්සේ මගේ මනස් තත්ත්වය මොකක්ද? චිත්ත වීදිය කොහොමද දුවන්නේ? ඕනම කෙනෙකුට බලන ගිහිගෙන් අයින් වෙච්ච ගමන් මේක කාමච්ඡන්දයට වැටෙනවා. හැබැයි ඒක කාම ගුණ නෙවෙයි. කාම ගුණ කියලා කියන්නේ බේරන්න බැරි වීතික්‍රමණයක්. උල්ලංඝනයක්. දැන් මේ උල්ලංඝනේ වෙලා නැහැ. නීවරණ තියෙනවා. ඉතින් මේ නීවරණ තියෙන ද්වේෂය නිසා මේ කෙනාට කවදාකවත් නීවරණයෙන් දුරවන් කිරීමේ ක්‍රමවේදයක් හොයන්න බෑ. එයා හිතන මේ මගේ පුද්ගලිකමක් කියලා. නෑ මේ නීවරණ එන එක කාමයේ කාමගුණයේ කාම සංඥාවෙන් ප්‍රතිෂ්ඨාපනය කිරීමක්. දැන් මේකට ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි බුදුජානකයන් හඳුන්වා දෙන රූප ආරම්මණේ. කාම සංඥා දුරවන් කිරීම සඳහා රූපයකට හිත බඳින්නේ කියනවා. ඒ රූපේ කියන්නේ තමන්ගේ ඉරියව්. කොතනක හරි යමන්නේ ඉන්නේ ඉරියව්වේ හිත තියෙනවා නම් එයා කාමයට අතහැරලා කාම සංඥාවත් අතහැරලා මම දැන් ඉඳගෙන ඉන්නවා කියන එක විතරයි දන්නේ. මොකද ඉඳගෙන ඉන්නවා කියන එකට කාමයක් ඇති වෙන්නේ නැහැ. මම මේ ඇවිදිනවා කියලා දැනගත්තා ඒකට කාමයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපි දැනගන්න ඕනේ ඉස්සල්ලාම කාමයේ කාමස්චන්ද කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. ඒ කියන්නේ ගේයසිත කාමයේ එහෙම නැත්නම් අපි කියන කාම ගුණ තේරුම් අරගෙන ඒක කාම සංඥාවෙන් අයින් වෙන්න ආරිනු. ඒක ලොකු ළඟා වීමක්. හොඳ එකක් නිසා නෙවෙයි ඒක ළඟා වීමක් කියලා කියන්නේ අච්චර ගොරෝසු නෑ. අරක අතට අහු වෙන තරම් කාමේ. මෙතන තියෙන්නේ හිතට අහු වෙන කාමේ. ආන්නේ හිතට අහු වෙන කාමේ අරගෙන මේක මගේ ගුණයක් නෙවෙයි ඕනම කෙනෙකුට තියෙන එකක්. මේ කාම ගුණය පිළිබඳව කාම සංඥාව පිළිබඳව බුදුහාමරගේ උත්තරය ඇහුවොත් බලන්න කියනවා මේ කාම සංඥාව නැතිකරන්ඩ රූපෙට හිත දාන්නේ කියලා. රූපෙට හිත දානවා කියලා තමයි ඉඳගෙන ඉන්න ඉරියව්ව හෝ හිතගෙන ඉන්න ඉරියව්ව හෝ ඉඳගෙන ඉන්න ඇවිදින ඉරියව්ව හෝ නිදාගෙන ඉන්න ඉරියව්ව දන්නවනම් අවුරුද්දක් භවනා කරලා බලන කවදාකවත් ඉඳගෙන ඉන්න ඉරියව්වට ප්‍රේමයක් හට ගන්නවද කියලා? කාමයක් හට ගන්නෙ නෑ. ඇවිදින රූපෙට කාමයක් හට ගන්නෙ නෑ. හිතගෙන ඉන්න එකට පුදියගනේ. නමුත් මේක අර කාම ඡන්දය ප්‍රතිස්ථාපනය කිරීමේ සත්ක්‍රියාව කරලා දෙන. නමුත් ඒ පෘථග්ජනයාට එහෙම නැත්නම් කාම බෝයි කෙනාට මේකේ තියෙන ශිල්පීය වටිනාකම තේරෙන්නේ නැහැ. යා කියන මේ ඉඳගෙන හිටියට පින් සිද්ධ වෙන්නේ නැහැ. නිකන් ඉඳගෙන ඉන්නවා විතරනේ. ඕක දැනගත්තයි කියලා මොකක්ද හම්බෙන්නේ? රැස්වි දෙන්නෙත් නැහැ, 18 රියන් වෙන්නෙත් නැහැ, උඩින් යන්නෙත් නැහැ, දිබ්බ ජක්කෝ පහල වෙන්නෙත් නැහැ, දිබ්බ සෝත පහල වෙන්නෙත් නැහැ, ධ්‍යාන පහල වෙන්නෙත් නැහැ, මාර්ග ඥානත් නැහැ කියලා අර ඉඳගෙන කාම සංඥාව රූපකින් ප්‍රතිස්ථාපනය කිරීමේදී ඇතිවෙන මේ පැරඩයිම් ෂිෆ්ට් එකක්. එහෙම නැත්නම් අපි ඉන්න පරාසය යහ පැත්තකට පන්නන එක තීරුම් ගන්න බැරි එක තමයි භාවනා ලෝකේ කියන්නේ. අද භවනා ලෝකේ ඉන්න කිසිම කෙනෙකුට නොහැකියාවක් නැහැ ඉන්න ඉරියවට හිත ගන්න. එයා ඉන්න ඉරියවට ගන්න හැම චිත්තක්ෂණයකම කාමයක් නැත්නම් කාම ගුණත් කාම සංඥාවක් දෙකම නැහැ. ඒ වෙනුවට ඊටදී බොහොම ගැඹුරු තැනක ඉන්නේ. නමුත් නොකියම් බැරි දෙයක් තියෙනවා. කයට හිත දාපු ගමන් කයි අපහසුකම් ටික විතරයි පේන්නේ. ඒක මේ රත්තරන් හඳුන් තුවරලා වලින් හදප එකක් නෙවෙයිනේ. මේක ඇවිල්ලා ප්ලැටිනම් වලින් හරි මුනු මිනිමුතුලින් හදපයක් නෙවෙයිනේ. මේ කයට හිත දැමීම හරහා, කය කින රූපෙට හිත දැමීම හරහා අපි යම්මාකාරයට කාම ගුණ සහ කාම සංඥා ප්‍රතිස්ථාපනය කෙරුවා. මේ කය අපිට ඕන වෙලාවට ඒක ප්‍රයෝජන ගන්න පුළුවන්. අපි පින් කරලා ලැබු මනුස්සකයක් තියෙන්නේ. ඒ නිසා කයෙන් එන වේදනා පවා, කයෙන් එන ඉරියව්වේ අපහසුකම පවා, මේ ඉඳගෙන ඉනකොට මේ හැප්පෙන දැනෙන එක පවා, ආස්වාස් ප්‍රස්වාසයේ පීරිගෑම පවා, පින්බී මහැකිලිමේදී ඇතින සුවාසේ පවා, පයින් ඇවිදිනකොට දැනෙන වේදනාව පවා හොඳම හොඳ සංඥාවක් මගේ හිත කාම සංඥාවෙන් රූපෙට මාරුණයි කියන්නේ. මේකට වෛර කරන එක නෙවෙයි කමට අන්සුද්ද කරනට කියවන්න ලියුම් ටික අරගෙන ආයෙසරයක්. ඒ දැනෙන දේවල් වලට වෛර කරන එක තමයි කමට අන්සුද්ද කරන කියන්නේ. ඒ සංඥා ඇවිදිනකොට ධනිස්සති දෙන්න ගත්තා, විලුඹරි දෙන්න ගත්තා, ඇඟිලිරි දෙන්න ගත්තා, මිදගෙන ඉන්න පස්සක රත් වෙන්න පටන් අරගත්තා. මේවා එකක්වත් භාවනා ගුණයක් විදියට පෙන්වන්නේ නැහැනේ. හිතන්නෙම මේ ඉඳගෙන ඉන්නකොට කරන අරියාදුවක් කියලා. එහෙම නැත්නම් කවුරු හරි ඇවිල්ලා මට මේ භාවනා කරන දෙන්නේ කරදරයක් කියලා. කවදා හරි යෝගාවචරයට පුළුවන් වුණොත් තේරුම් ගන්න මේ කයේ හිත පවතින වෙලාවේ මම දැන් මෙතනමයි. ඒක කවුරුත් ගෙනල්ලා මේ මාවු එකක් නෙවෙයි. මේ කයේ මේ වේදනාව පවා, වෙහෙස පවා, දරතේ පවා, දැවිලි තැවිලි පවා දන්න වෙලාවේ කාම නැහැ, يعني කාම ගුණ නැහැ, කාම ඡන්ද නැහැ. මේක විශාල ජයග්‍රහණයක් ලැබලා තියෙන තේරම එක්කෙනෙක්වත් අනුමත වෙන්නේ නැහැ. ඒගොල්ල කියන භාවනා කරනකොට කය වේදන නැති වෙන්න ඕනේ කියලා. කය වේදනා තියෙනවා කියන්නේ සතිය තියෙනවා කියන එක තමයි. ඒක දැනෙනවයි කියන එක. ඒ දැනෙනදී කමටහන් වාර්ථ දාන්න කියන එක. ඒක නැවත නැවත කියනකොට දැන් අපි කොච්චරක් මේ කයට වාංගු වෙලා කාමේසා කාම සංඥා දුරු කරාද කියලා. ඉතින් අහනවා ඒක සඳහා මම හුස්ම ගන්න යන්න ඕනේද? පිම්බි මැකිලෙන් බලන්න ඕනේද? හුස්මේ මුල බලන්න ඕනේද? මැද බලන්න ඕනේද කියලා নানা ප්‍රකාර ප්‍රශ්න අහනවා. මේ කයට හිත ගැනීමම කාමේසා කාම සංඥා දුරු කිරීම. මේ කාම සංඥා කියම රූපේට රූප තණ්හාවෙත් ගොරෝසු රූප තණ්හා සහ මධ්‍යස්ුණා රූප තණ්හා දුරු කරලා තියෙනවා. දැන් කයේ තියෙන සැපක් නෙමෙයි. නමුත් ඒ දුක පවා සර්වඥාන්සේ කියනවා ප්‍රමෝදයක් කරගන්නයි කියලා. මේක භාවනාවේ දියුණුවක්. මේක භාවනාවේ කෙලෙස් කැපීමක්. නිසා කයේ දැනෙන වේදනාව පවා වර්තමානයේ විශාල ශාන්තියක්. එදින්දා ජීවිතය අපිට මේ ප්‍රයත්න නොකර කද්දාකත් මෙතෙන් යන්න බෑ. ගියත් මේ කයෙන් දැනෙන වේදනාවට වෛර කිරීම හරහා අපි කබලෙන් ලිපට වැටෙනවා. කවදා හෝ කයෙන් දැනෙන වේදනාවට ප්‍රේම කෙරුවයි කියලා හිතන්න. අනුන්ගේ කය නෙවෙයි මම මේ කියන්නේ. තමන්ගේ කය වර්තමානව දැනෙන මේ දරතේට මේ දැවිලි තැවිලි වලට මේ පරිලාහයට ප්‍රේම කෙරුවොත් ප්‍රධාන වශයෙන් කාමයට සහ කාම සංඥාට උත්තරයක් දෙනවා. ඊට පස්සේ සරුවචනාසේ කරපු පරිශීන එක ප්‍රතිඵල දැන්නත් උදේ කතා කරපු වගේ පේන්න තිබුණා. මේ රූප සංඥාව ගෙවෙන්න පටන් ගන්නවා. රූපේ ගෙවෙන්න පටන් ගන්නවා. රූපේ රූප සංඥාවෙන් ගෙවෙන්න පටන් ගන්නවා. ගෙවෙන්න පටන් ගත්තාම තේරෙනවා අර තිබුණ ධරතයත් ක්‍රමයෙන් ක්‍රමයෙන් අඩුවිලා ගියාට පස්සේ මේ රූප තණ්හාවට නැත්නම් තණ්හාවට හොඳ උත්තරයක් විනාඩි 20ක 30ක ප්‍රයත්නයකින් පෙන්වන්න පුළුවන්. අපි කාමය කාම ගුණය කාම සංඥාවෙන් ප්‍රතිස්ථාපණය කරන කාම සංඥාව රූපයෙන් ප්‍රතිස්ථාපණය කරන. ඊට පස්සේ රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපණය වෙන්න දෙන්න. අපි බලහන්ින් රූපේ ගෙවෙන්න ආරින්ද. අපි බලහන්ින් රූපේ තුනි වෙන්න ආරින්ද. අපි බලහන්ින් රූපය නොපෙනී යන්න ආරින්ද. නොදෙනී යන්න ආරින්ද. ඉතින් ඒකට බය වෙන එකනේ අපිට සිද්ධ වෙන්නේ. අපි පිරිත් නූල් ගැට ගන්නවා රිටිටිකෙන් පිට වෙලා යනවා. පහළුයි කියනවා. නීරසයි කියනවා. කම්මැලි කියනවා. ඒ කියන්නේ අපිට අර කාමේ නැතුව ජීවත් වෙන්න බෑ. කාම නැති කරන්න බැරි ප්‍රශ්නේ නෙවෙයි තියෙන්නේ නැති වෙලා. නමුත් අපි මේ දන්නේ භාවනා කරනකොට මේක සිද්ධ වෙන්නේ මෙහෙමයි. මේ සිටුවීම හරහා මේ රූප තණ්හාව ගෙවෙනවයි කියන එක. ඉතින් නීරස වෙනවයි කියන එකක් තියෙනවනේ භාවනාවේදී. නිබ්බිදා කියන වචනේ බුදුහාමුදුරුවෝ පාවිච්චි කරන්නේ නිර්වින්දනයක් ඇති වෙනවා. මේ ඉඳගෙන ඉන්නේ ඉරියවට මනාපෙකුත් නැහැ, ආනපානට මනාවකුත් නැහැ. නිකන් ලුණු කැඳ බොන්නවා. මෙන්න මේ වෙලා තියෙන විශාල පීවර දෙකක් පැනලා තියෙන දැන් මේක කාමෙත් නෙමෙයි කාම සංඥාවක් නෙමෙයි මේ දැන් රූපේ තියෙන එකත් ගෙවීමෙන් පවතිනවා කියලා කියන්නේ තමන්ටත් නොදැනි ප්‍රතිපදාව දියුණු වෙනවා තමන්ටත් නොදැනි කෙලෙස් දුරු වෙනවා. අන්න ඒ වෙලාවේදී වර්ණවත් මල්චීට් එකට ක්ලෝරින් ගැහුවා වගේ විරංජන දැම්මා වගේ ඒක විරංජනේ වෙන්න පටන් ගන්නවා. බලන බලන දේවල් වල තියෙන විචිත්‍ර භාවය නැති වෙන්න පටන් ගන්නවා. එදි යෝගාවචර කන්නාඩි දානවා ගිහිල්ලා නැත්නම් අලුතෙන් ආයෙ චිත්‍ර වර්ණ ගන්නන්න හදනවා නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා එහෙම නැත්නම් නැතිලා යන කය අතගාලා බලන්න හදනවා. ඒ කියන්නේ අපිට ආයෙත් උනේ අර ගෙවෙන තණ්හාව ගෙවෙන රූප තණ්හාව වෙනුවට කිනක් දාගන්න. එහෙම නැත්නම් අර නිර්වර්ණ වීම බුදුඥාන්සේ කියන විරංජනය විරත්ත එහෙම නැත්නම් විරජ්‍යති කියන වචනේ පාවිච්චි කරනවා. මේ විරංජනීය වීමට වෛර කිරීම තමයි යෝග ජීවිතයේ තියෙන හැම කමටහං සුද්ධ කිරීමක හැම කෙනාම ලියන දෙයක් තමයි භවනා ඉදිරියට යනකොට සැක කරනවා. භවනා ඉදිරියට යනකොට ආයෙ මේක හොදෝදමලි දානවා වගේ හයියෙන් උස්ම ගන්න හදනවා. රූප තණ්හාවේ තියෙන ඊටාම සියුම් තනක්. ඒ නිසා මේ රූපය ගෙවන් වෙද්දී එහෙම නැත්නම් අල්ලගත්ත අනපනි කියනකොට එතන පිම්බි මහකිලිම කියන්නේ නැත්තම් සක්මන් කරන එක ගෙවන් වෙද්දී දිගට වැඩ කරන්න පුළුවන් නම් යෝගාවචරයට මේ බුදුහාමුදුරන්ගේ ගුණයක් නිසා මේ ඉදිරියට යන්නේ කෙලස් හඩු වෙන නිසා මේ ඉදිරියට යන්නේ ප්‍රතිපදාවේ ඉදිරියට යන නිසා පොඩ්ඩක් ඉවසලා මේක දිගේම යන්න මේ ගෙවෙන පැත්තට දිගට යන්න ගියොත් ඒ යෝගාවචරයට තීරණ පටන් ගන්නවා මේකට වෛර කිරීම කරන්න පුළුවන් මට විතරමයි පිට කෙනෙක් මට කරදර කරන්නේ මගේම අවිද්‍යාව තමයි මේ ගෙවෙන තෘෂ්ණාව නවත ඇති කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒක සර්වචනාංශෙත් ඒ වගේ අත්තරදි කරලා තමයි උතරින් එළියට පැන්නේ. ඒ නිසා කාටවක්වත් දකින්නකොටම හරි පාර පෙන්හිලා එක සැරේ එක සිප වෙනඳ ගන්න බෑ. කමඨාන් සුද්ධ කරලා මේ අපි මේ චෝදනා කරන්නේ දියුණුව පිළිබඳවයි කියලා. අපි මේ චෝදනා ස්වරූපයෙන් කතා කරන්නේ භාවනා දියුණුවයි කියලා ඒක වටහා ගන්න පුළුවන් වෙනකොට යාට තියෙනවා මේකට රූප තණ්හාව කොච්චර බාධා කරනවාද බලන බලනදී නිර්වර්ණ වෙන්න පටන් ගන්නවා බර්ණ වන්නදී මේ විචිත්‍ර භාවය නැති වෙන්න පටන් ගන්නවා ඒ කියන නිසා යෝගාවචර හිතනවා ඇස්වල දෝෂයක් එහෙම නැත්නම් ඇඟට උණ ගතියක් ඇවිල්ලා වක්කාර දෝෂයක් තියෙන කියලා පුදුමාකාර විදිහට මේ ගමන කඩා ගන්නවා එහෙම කඩා නොගෙන යන්න කමඨාන සුද්ධ වෙච්ච කෙනෙක් නෑ එහෙම නැත්නම් ඒ වැරදි තැන්වලදී ප්‍රකාශ කරලා නිසි උපදේශ ලැබිලා මේක තමයි භාවනාව කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාට තේරෙනවා ඒ අදහස ඒ කියන්නේ මේ වර්ණවත් භාවයේ කෙලෙස් වර්ණවත් භාවයේ මාය විචිත්‍රත්වයේ මාය ඒ වෙනුවට ඒකාග්‍ර භාවය ඒකෝදි භාවය මේ දකින්නේ එන්නේ නිරස වෙන එක බුදුහාමුදුරෝ මේ දෙකෙන් කාටද මං ඡන්දෙ දෙන්නේ කියලා බැලුවොත් අරකට කාමච්ඡන්දේ කියන එකට කුසල ඡන්දේ කියලා කෝකටද අපි යන්නේ මේ ඉන්නේ එක්කෙනෙක්වත් මේ දෙක දැකලා නැහැ කියලා කියන්න බෑ නමුත් නයිසර්ගේම හිත යන්නේ කාමච්ඡන්දේ තමයි විචිත්‍රත්වයට තමයි ඒක නිසා කොච්චර කල්යයිද සම්මාදිට්ඨියක් ඇති කරගෙන භාවනාදී එන නියම ප්‍රතිඵල වලට අනුග්‍රහ කරන්න. කොච්චරක් කල් යයිද තමන් භාවනාදී මතුවෙන දේ තෝරන්න නැතුව කමටහන් වාතාවරණයට දාන්න. දාන්නෙම නැහැ. ඒක මහා පුදුමාකාර වැඩක්. හැබැයි එතකොට ඒක නට දොස් කියන්නේ යන්නේ නරකයි. මොකද අපේ ඉස්කෝලේ පොතේ වක්වත් කොහයක්වත් උගන්වන්නේ නැහෙනි. ඒක නිසා ඒක නට ආය ආයත් කියලා දෙන්න ඕන. උඹ තෝරන්න එපා. හරි වැද්දි කියනවා භාවනා කරන පේන ටික විතරක් කියන්නේ. මට ඇයි අරක නැත්තේ මේක උනේ ඇයි මේම කරන්නේ කොහොමද කියන මොකක්වත් අපේක්ෂා එපා. පේන ටික කියන්න යනවනම් මේ පොඩි දරුවෙකුට කියලා දුන්නාට පස්සේ ළමයා ඒක අල්ලන හැටි පුදුමයි. අවුරුදු 8 9 ළමයෙකුට මේක කියලා දුන්නානම් ওই නාකියෝ නාකිච්චෝ වගේ නෑ ඒගොල්ල. හරියටම කියනවා මෙන්න මේකයි ස්වාමින්වහන්සේ වෙන්නේ කියලා. වයසට යන්න යන්න අර පුතේ නෑනේ මේක මේ පුතේ නෑනේ මෙහෙමනේ වෙන්න ඕනේ මෙහෙමයි උනේ ඇයි එහෙම වෙන්නේ කියලා අර ඇති වෙන ධර්මතාවයට හේතුඵල ධර්මයට මූණට කෙල ගහලා ලියනවා මිසක් පිච්චි දෙය ලියන්න බෑ මේ තමයි රූප තණ්හාවේ සියුම්ම මට්ටම කිසි කෙනෙකුට මේ ඉන්න අයට භවනා කරන්න නෑ කියලා චෝදනා කරන්න බෑ මේ ඉන්න අයට භවනා කරලා කෙලෙස් අඩු කරන්න ඕනකමක් නැහැ කියලා චෝදනා කරන්නත් බෑ. නමුත් ඒ කෙලෙස් අඩු වෙනකොට මේ ඉන්නේ මේන්නේ මේකයි කියන එක දන්නේ නැති නිසා කෙලෙස් අඩු වෙන හැම වෙලාවෙම සුපර් මාකට් ගිහලා හරි කෙලෙස් ටිකක් ගෙනල්ලා අරකට දාගන්න. ඒකල මගෙමුත් අහන කොහොම සුවඳ කෙලෙස් ගන්න තැන කොහෙන්ද තොග වශයෙන් ගන්න තියෙන්නේ කොහෙද කියලා. ඉතින් කිව්වොත් එහෙම ඒකට නෙවෙයි මේ ආයෙ මේක ගෙවන්න වෙන්නේ ගෙවීම කියලා. හොඳයි නං සුවඳ ගෙදර ගිහලා දවස් 3කින් එන්න. ගෙදර වැඩ වගේක් තියෙනවා කියලා ඉමීට මාරු වෙලා යනවා. ඊටුම් ගෝක් විනස් හොඳටම බලවත් රෝගයක් ආපු කෙනා. තාම පොඩි ළමයෙකුට. එහෙම නැත්නම් අන්‍යාගමිකයට කිව්වොත් මේ කෙලස් කැපෙන හැටි තියෙනවා. එමිසෙක හොඳට තේරුම් ගන්නවා මොකද මේ අපි වගේ අර කිල්ලනවා මේ කිල්ලි ලක්ෂණය අපේ ඉනවා භාවනා කරනකොට භාවනා කරන අරමුණේ රස අඩු වෙනවා. විචිත්‍ර භාවය අඩු වෙනවා. ඒක ඒකාකාරී භාවයටපත් වෙනවා. නමුත් හිත ඒ ඒකාකාරීකේ බඳන්න පුළුවන් රඳවන්න පුළුවන්. ඒකට ලොකු බුද්ධ ශ්‍රද්ධාවක් අවශ්‍යයි. ඒකට ලොකු සීලයක් අවශ්‍යයි. ඒකට ලොකු සතියක් අවශ්‍යයි. ඒකට ලොකු කමඨාන පිළිබඳ අවබෝධයක් අවශ්‍යයි. අපි මේ කරන්නේ රූප තණ්හාව ටික අඩු කරන නිසා විචිත්‍රත්වයේ බලන්න ගියොත් මාය අරමුණවල විචිත්‍රත්වය හැඩසල සහ සටහන් අනුවයි යන්නේ. මුන් ලෝකෙම විචිත්‍රත්වයේ තියෙන්නේ වර්ණ සහ සටහන් අනුව. ඒ නිසා වර්ණ සටහන් වෙනුවට එකම දේ දිගේ ඉදිරියට යනවනම් නීරසකම කම්මැලිකම එනවා. ඒක රූප තණ්හාවගේ වෙනුවට ලකුණක්. ඒක නිසාකට විරාගය කියලා බුදුහාමුදුරු පාවිච්චි කරනවා. ඒ වෙනුවට නැවත රූප තණ්හාව ඇති වුණොත් නැවත වර්ණ සටහන් බලන්න ඕනොත් රාගේ. එචි යෝගාවචරගේ හැම කමඨහනකම කමඨාන් වාර්තාවකම් පෙන්න ඔක්කොම විසර කරලා අනේ ස්වාමීන් වහන්සේ නැවත රාගය ඇති කරගන්නේ කොහොමද? අවසාන වාක්‍යය අහන්නේ ඒක තමයි. ඔබ වහන්සේ කියපු නිසා මෙච්චර නම් ගෙවුණා. තවත් නම් බෑ. මට කරුණා කරලා තොග වශයෙන් රාගය ගන්න පුළුවන් තරම් දෙන්න. ඔබ වහන්සේ ළඟ තියෙනවා නම් සාක්කුවෙන් අරගෙන හරි දෙන්න. දරන්න නම් බෑ. ඒක තමයි රූප තණ්හායි තාමසියුම් තත්වේ. ඒකට අපි දෙකොල්ල එකතු වෙන්න ඕන. ඒක කියලා කියන්න ඕනේ දැනගන්න ඕනේ ඔතෙන් දෙනකන් හරි මේක නීරසුනේ බුදුහාමතුන්ගේ දක්ෂකම නිසා. ඔතෙන් දෙනකන් හරි ඔක නීරසුනේ ධර්මයේ දක්ෂකම නිසා. සංඝයාගේ දක්ෂකම නිසා. එනිසා ක්‍රමේ හරි දැන් මේකට අනුග්‍රහ කරන්න. මේ ඒ යන ඒකාකාරීකමට ඒ කෝදි භාවය කියන්නේ. මේ කොටු වෙනවා තනි වෙනවා වගේ කියන එකට හුදෙකලාව කියලා කියන්නේ. ඔබ තව පොඩ්ඩක් පවත්තන්න. ඒ ක්‍රමෙම අර තණ්හාවේ තියෙන ඊටාම අඩිය මට්ටමේ තියෙන චපල ගති වංචර ගති හරහා මේ භාවනාවේ ප්‍රතිඵලවත් අපේක්ෂා කරන ගතිය නැතුව ඒ ගෙවෙන එක දිගේ පවත්වන්න පුළුවන් නම් ඒ යෝගාවචරණ මේ එක රැයකින් එක සැරේකින් කරන්නත් බෑ. ආයෙන ගිටපොම ආය තණ්හාව ඇති වෙනවා. ආයෙ ගෙවන්න ඕන. ආයෙ තණ්හාව ඇති වෙනවා. ආයෙ ගන්න. එහෙම කරනකොට පේනවා කොයි ක්‍රමෙන් තණ්හාව ආවත් එකම ක්‍රමයයි තියෙන්නේ ගෙවන්න. ඒක දිහා මුදිජෝ බලාගෙන ගෙවෙනකන් ඉන්න. ඒ නිසා එත්තේ කම් රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං. එත්තේ සා තණ්හා uppajjamaana uppajjati etta nivisamaana nivijjati. මේ බාහිරේ තියෙන රූප නිසා ප්‍රිය රූප සාත රූප නිසා එක පිහිරි ප්‍රිය රූප නිසා uppajjamaana uppajjati අපෙහිතේ රාග ආසාවල් පහළ වෙනවා. නැති වෙන්නේ තිතේමයි. එත් නිවිසම අනානිවිසති. එනිසා මේ ඇතිවෙච්ච රාග තණ්හාව ගෙවෙන පැත්ත බැලීමට කියන අපේ Nirodhe කියලා ඇතිවෙන පැත්ත බලන එක තමයි තණ්හාව මේ සංසාරය කියන්නේ. සමුදේ කියන්නේ අපි මෙතෙක් කල් කරලා තියෙන ඇතිවෙන පැත්ත විතරයි. ඒ ඇතිවෙච්ච ප්‍රිය හෝ වේවා අප්‍රිය හෝ වේවා ඒ රූප තණ්හාවල් ගෙවෙන පැත්තේ බලන ඉඳ යනවනම් ගෝධනෙක් හිතන 60 පෙන්නට පස්සේ පෙනේ කියලා. මම බෙනිලා තියෙන කඩියට මොකද වෙන කරන්න දෙයක් නැහැ නේ පෙන්කලපු කාල ඉවරනේ දැන්. දැන් ඉතින් අනිච්චං දුක්ඛං අනත්තං කියලා නිකටල්ලේ තියාන පන්සල් ගාණි ඇවිදිනවා. බෝධින් වටේ බඹර චක්‍ර වගේ කරකිනවා. බුදුහාමුදුර කියලා පුළුවන් නම් ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස් තිබියේදී භද්‍ර යවුවනේ මේ කරන්න කියලා. නායකුණයි කියලා වැරද්දක් වෙන්නේ නැහැ පෙන් මේ වෙන පෙන්කලින් වට වැඩිය හොඳයි බෝධින්නාංශයට බෝධි පූජා කරන එක. නමුත් මතක තියාගන්න ඉන්නේ ඒ වෙලාවට කරන්නේ බයට. මාරේ හැබැයි අඬ ගන්නවා පේනවනේ. ඉති එතකොට නවගුණ වල ගණන් කරනවා ඉතිබසබස කියන ඔව්ව කිව්වට හරියන්නේ නැහැ. රාගේ හිතට එනකොට එතන ඇල්ලුවේ නැත්නම් අවිය මොන කාටු වලින් වහන්න ගියත් හරියන්නේ නැහැ. ඒක නිසා හොඳට බලන්න භාවනා කරනකොට එන මේ නීරසකම එපාකම ඒකාකාරීකම උපේන ලද්දක් කිය. භාවනා ජීවුණුවක් කිය. ප්‍රතිපදාවේ ජීවුණුවක් කෙලෙස අඩුවීමක් මට පුළුවන් ද ඒ தത്വෙ තියේදිත් තව චිත්තක්ෂණයක් විතරට යන්න කියලා ඉදිරියට යන්න කියලා ඉවසගෙන ඉන්න කියලා බැලුවොත් හැම කෙනාටම උිටෙඩි ප්‍රතිසද කරන්න පුළුවන්. එතකොට වැඩ කරන්නේ මේ ඕලාරික කාමගුණ නෙවෙයි කාම සංඥාවක් නෙවෙයි මේ රූප සංඥාවත් එක්ක වැඩ කරන්නේ. ඒක දිගට පවත්වාගෙන යනකොට තේරෙන්නේ මේකේ මේ රූප තණ්හාවේ මොකද්ද සම්බන්ධතාවය කියලා. ඒ කෙනාට තේරෙන්නේ ඒ කිනාට මේක තේරෙන්න මේ මම මෙහෙම කරන්නේ ඇයි බුදුහාමර මට කිව්වේ ඇයි මම මෙහෙම කරන්නේ කියලාක තේරෙන්න කියනවා අඩු ගානේ මේ පුද්ගලයා අනාගාමී මට්ටමට යන්න ඕනේ කියලා. ගියාට පස්සේ තේනවා මේ මූල ධර්ම මේ වැඩි වෙන්නේ කොහොමද කියලා. එතකන් අපි හෙට්ටු කරනවා මේක දන්නේ නැති නිසා නම් ශ්‍රද්ධාව තියෙන කෙනා අනාගාමී වෙන්න ඉස්සල්ලා නේ බුදුහාමර කිව්වනේ ගොඩක් කට්ටිය මේක කරනවනේ මට තේරෙනවනේ තණ්හාවේ තියෙන දර්ථගතිය කියලා ශ්‍රද්ධාවෙන් කරගෙන යනවා. වැටෙහෙන්න නම් මේ කරන දේ යාන්ත්‍රණය කොහොමද මේක වෙන්නේ ගොඩාක් කල් යනවා. සමහර වෙකෙන් ඉස්සර වෙනවා සමහර සද්ධාවෙන් ඉස්සර වෙන නිසා කොහොම වුණත් අපිට කරන්න තියෙන්නේ මේ භාවනාදී මතුවෙන මේ නීරස භාවන තමයි අපි කියන නිබ්බිදා ගතියට එනකොට මේ භාවනාවෙන් එන මේ එකක්ද එහෙම නැත්නම් නැති එකක්ද කියලා බලලා එන්නේ මේ තණ්හාව ගෙවෙන වෙලාවේ නීරස වෙන වෙලාවේ ඉවසීමේ ශක්තිය දැරීමේ ශක්තිය මොහොතක් තව ඩිංගිත්තක් මම ඉන්ඩෝනෑ කියන හැඟීමෙන් ජීවිතේදී බලනවනะ මේ ඉන දවස් තුන හතරේ පහදිලිවම ගෙදර ගියාට පස්සේ වෙනසක් තේරෙයි. ඉතින් මම මෙතනින් අ ධර්මදේශන අන්තර් කරන්න බලාපොරොත්තු වෙනවා. භාවනා කරන වෙලාවේදී ඒ ලේසියට මේක පාවා දෙන්නේ නැතුව ඒ අපහසුතා දුෂ්කරතා තියෙද්දි හරි හුඟක් සැප දුක් සැප වේදනා තියෙද්දි දඟලලා ඉරියව මාරු කරන්නේ නැතුව පුළුවන් ද කියලා බලන්න මේ ගත්ත ගැම්ම මේ ගත්ත එකලස දිගට පවත්තන්න. එතකොට අපි බලාපොරොත්තු නැති වුණත් මේ රූප තණ්හාවගේ ගිවන් කිරීමක් සිදු වෙනවා. ඒක කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්මදේශනා මෙතන නතර කරනවා. ශීල දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.